නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පතව්‍යායේක රජ්ජේන සංගස්ස ගමනේනවා සම්පලෝකාධිපත්්‍යේන සෝතාපට්ටි පලං වරං ධර්මශ්‍රවණ අභිලාෂී ශ්‍රද්ධා බුදු සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වත් පිරිස මෙන්න සූදානම් වෙන්නේ ලෝකදා බුදුරජාණන් වහන්සේ අපි කෙරියාම් කම්පාවෙන් දේශනා කළ සත්‍යයෙන් මිදත් සෝනය කරා. මේ අවස්ථාවට පිහිවත් සමාදන් වෙන පාසක උපාසිකාවන් වගේම ඒ උපාසක පිරිසට ස්වාමීන් වහන්සේලාට සම්පන් පූජා කරන්න ඕනේ කියන කලන අදහසින් හැදින්නේ දානදායක පිරිසක් මෙතනද සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් දාන ආදී කුසල ධර්ම සිද්ධ කිරීම තුලින් බලාපොරොත්තු වෙන්නේ ජීවිතයට සැනසෙල්ලක් රැකවරණයක් ලබා ගැනීම, සීල ආදී ගුණ ධර්මයක් සමාදන් වෙච්ච මේ පින්වත්න් බලාපොරොත්තු වෙන්නේ ජීවිතයට සැනසෙල්ලක් රැකවරණයක් ලබා ගැනීම. ඉතින් ලෝකෙ තුල කුසල ධර්මයන් තුළින් අපිට සැපක් සැනසෙල්ලක් ලැබෙන බව ඇත්ත. නමුත් මේ කුසල ධර්මයන්ගේ දෝෂයක් නිසා නෙවෙයි, සංකත ධාතුවේ තියෙන දෝෂයක් නිසා ඒ කුසල විපාකයක් අනිත්‍ය වෙනවා. අනිත්‍ය වෙලා අපුව ආපහු සතරට වැටෙන්න පුළුවන්. ඉතින් කවදාම හරි දවසක මේ දුක්සහගත සසරෙන් අපිට එතර වෙන්න පුළුවන්කම ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සද්ධර්මය අවබෝධ වුණොත් අවබෝධ කරගන්න. ඉතින් දාන පිරිසට, සිල් සමාදන් වෙන පිරිසට හැමෝටම අවශ්‍ය වෙන්නේ, අපි බලාපොරොත්තු වෙන්නේ මේ ජරා මරණ සංඛ්‍යාත සසරෙන් මිදීමයි. ඒ නිසා මම ඉතින් අද ජීවිතින් දානානුසස්සබනක් තම මාතෘකා කළේ නෑ. හැම දිනාටම ජීවිත අවබෝධයක් ලබා ගන්න පුළුවන් දහම් කරුණු ටිකක් මතක් කරන්න පුළුවන් මාතෘකාවක් තමයි තිබුණේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පතව්‍යායක රාජ්‍යයේ, ඒ කියන්නේ මුළු මේ පෘථිවි තලයටම අධිශ්වර වූ චක්‍රවර්ති රජ කෙනෙක් වෙනවටත් වඩා සංකස්ස ගමනේනවා, එහෙම නැත්නම් ස්වර්ගයට නැත්නම් දිව්‍ය ලෝකේ යනවටත් වඩා සබ්බ ලෝකාධිපත්‍යේන සියලු ලෝකෙට අධිපති කියලා කියන මහා බ්‍රහ්මයෙක් වෙනවටත් වඩා, මනුෂ්‍යයෙක් වෙනවටත් වඩා, දෙවියෙක් වෙනවටත් වඩා, බ්‍රහ්මයෙක් වෙනවටත් වඩා සෝතාපට්ටි ඵලං වරං, සෝවාන් ඵලයම ඉතා උතුම් කියලා බුදුජානක මහසී දේශනා කරනවා. මනුෂ්‍ය ලෝකයේ සියලු සත්‍යයන්ට අධීශ්වර වූ චක්‍රවර්ති රජ කෙනෙක් වුණ සිටියත් ඒ විපාකය පින්වතුනේ නොබෝ දවසකින් නොබෝ කාලයකින් ඉවර වෙනවා. ඉවර වෙලා සතරට වැටෙන්න පුළුවන්. extra අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ කඩිගුලක් කනලා ආනන්දහාමුදුරට කියනවා, ආනන්දනේ කඩිගුලේ චක්‍රවර්ති රජ නොවුණු එකම කෙනෙක්වත් නැහැ කියලා. එතකොට අපි ගැන කවර කතාද නේ? ඊට පස්සේ සග්ගස්ස ගමනේන වා චාතුම් මහරජ්ගේ ඉඳලා පරණිමිත වසවත් දිව්‍ය ලෝකේ දක්වා යම් දිව්‍ය ආශ්චර්යයක් තියෙනම් පිණොතුනි. ඇත්තටම ඒක ආශ්චර්යයක්, ඇත්තටම ඒක ආස්වාදනීය විපාකයක්. නමුත් පිණොතුනි, ඒ තුළ විපාක විඳින අයද ඒ ආවිෂ ඉවර දිලා ආපහු දුකට වැටෙනවා. ඊට පස්සේ සියලු ලෝකයේම මවන්නේ මෙව්වේ තමන් යයි කියන හැඟීම ඇති කරගත්තා වූ, ඇති කරගන්නා වූ මහා බ්‍රහ්මයෙක් ඉන්නවනම්, ඒ මහා බ්‍රහ්මයාගේ ආවිෂත් ඉවර දෙනවා යන දවසට දුකට වැටෙන්න පුළුවන්. ඒ නිසා මනුෂ්‍යයන් අතරින් ශ්‍රේෂ්ඨතම තැන තමයි බුදුහාමුදුරු කෙනෙක් චක්‍රවර්ති රජ කෙනෙක් ප්‍රසි දෙවියෙක් රහමෙක් වෙනවට වඩා සෝතාපට්ටි ඵලය උතුම් කියලා බුදුදහමට පෙන්වුවේ දිට්ඨි සම්පන්න පුද්ගලයේ කවදාව සතර පායට පත් වෙන්නේ නැහැ. නියතෝ සම්බෝධි පරායන, එයා නිවනට නියතුලෙක් වෙනවා. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී මුං ඇට තරම් පොඩි ගල් කැට හතක් අරගෙන පෙන්නලා, මහණෙනි මේ ගල් කැට හතද ලොකු මේ හිමාල පර්වතයද කියලා ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ මේ හිමාල පර්වතය අතිශය විශාලයි, මේ ගල් කැට හතේ ගණනකටවත් යන්නේ නැහැ, මේ ගල් කැට හත ඉතාම පුලිසිය කියලා භික්ෂුන් වහන්සේලා උත්තර දුන්නාම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි දිට්ඨි සම්පන්න පුද්ගලයා සෝවාන් වෙච්ච පුද්ගලයාගේ ගෙවිච්ච දුක, නැති වෙච්ච දුක, අතහැරිච්ච දුක හරියට මේ හිමාල පර්වතේ වගේ. ඉතිරි වෙච්ච දුකක් තියෙනම් මෙන්න මේ මුන්නත තරම් පොඩි ගල් කැට හතක් තියෙන මෙන්න මේ වගේ ඉතිරි වෙච්ච දුක, ගෙවිච්ච දුකම වැඩි ඉතිරි වෙච්ච දුක කියලා. ඉතින් මෙන්න මේ දිට්ඨි සම්පන්න භවයේ වටිනාකම තමයි බුදුරජාණන් වහන්සේ සෝතාපට්ටි සම්යුක්තිය කියලා කියන්නේ. ඒක හැම තැනකදීම පෙන්නනවා. ඒ ධර්මතාවයේ ටිකක් තේරුම් කරගන්න අපි උත්සාහවත් වෙන්න ඕනේ. කිනුතුනි සුවාන් වෙනවා කියන එක දැඩි දෙයක් නෙමෙයි. එහෙම දැඩි දෙයක් නම් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. නුවණින් කරුණු කාරණා තේරුම් ගන්නට තියෙනවා. විශේෂයෙන්ම මේ පංච උපාදානස්කන්ධයේ පටිච්ච සමුප්පන්න භව යම් කිසි කෙනෙකුට තේරෙනවා නම්, දකින්න පුළුවන් නම්, අන්නේ පටිච්ච සමුප්පන්න භව දකින්න දර්ශනයටයි දිට්ඨි සම්පන්න කියලා කියන්නේ. එතකොට ඒක දැනගත්ත එක නෙමෙයි දකින්න. එතකොට දකින්න මට්ටමටපත් වෙනවා. ඒකෙදි අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරමු. විශේෂයෙන්ම මේ පංච උපාදානස්කන්ධය, පංච උපාදානස්කන්ධයේ උදය වැය දෙක දකිනවා. පංච උපාදානස්කන්ධය, පංච උපාදානස්කන්ධයේ උදය කියලා කියන්නේ ඇතිවීම, වැය කියලා කියන්නේ නැතිවීම. පංච උපාදානස්කන්ධය, පංච උපාදානස්කන්ධයේ ඇතිවෙච්ච හැටි නැති වෙන හැටි යම් කිසි කෙනෙක් දැකලා නැති කරන මඟ මෙන්න මේකයි කියලා යම් කිසි කෙනෙක් දැක්කොත් හරියට දකින්න පුළුවන් නම්, ආ මේ දර්ශනයට කියන දිට්ඨි සම්පන්නයි කියලා, දර්ශන විසුද්ධින් යුක්තයි කියලා කියනවා. එක එක්කෙනාට එක එක තැනවලින් පුළුවන්. පංච උපාදානස්කන්ධෙම කෙනෙකුට රූප උපාදානස්කන්ධය, රූප උපාදානස්කන්ධයේ ඇතිවෙච්ච හැටි, රූප උපාදානස්කන්ධේ නැති වෙන හැටි, රූප උපාදානස්කන්ධේ නැති කරන ප්‍රතිපදාව මෙන්න මේකයි කියලා දකින්න පුළුවන් නම් ඒ පිටි සම්පන්න. මොකද හතර ස්කන්ධයෙන් එතෙන්ට ගුණ වෙනවා ඊට පස්සේ. හැබැයි ඒ අවබෝධය එනකොට එයාට පටිච්ච සම්පදායත් තේරෙනවා. ස්කන්ධ පංචකයක් ගැන කියනකොට අමාරුින්ද එක ස්කන්ධයක් අවබෝධ කරගන්න පහසුනේ. මම රූප ස්කන්ධය ගැන කියන්නම්, එන්නම් පැහැදිලි කරන්නම්. හොඳට තේරුම් කරගන්නට ඕන. හැබැයි ඉතින් ස්වභාවයෙන්ම දෙන්නේ දහම් කරුණට කරගෙන බුදු කියන ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා හැමදෙනාම බොහෝම වුවමනාවයි. හිත මේ කාරණා වලට දුවන්නට නොදී මේ දේශනාව ඔස්සේම සිත කන යොමු කරමින් හොඳට ශ්‍රවණය කරන්නට. පින්වත්නි, මෙතනදී අපි ඉස්සෙල්ලාම තේරුම් කරගන්නට ඕන රූපය ගැන. රූපය ගත්තත් රූපයේ විශාල ප්‍රදේශයක් තියෙනවා, පරාසයක් තියෙනවා. නමුත් ඒකෙන් අපිව විශේෂයෙන් සම්මෝහයට පත් වෙන්න පුළුවන් ඖදාරික මට්ටමේ රූප ටික ගැන විතරක් අපි කතා කරමු. අපි හැම කෙනෙක්ම මම කියලා හිතන, තමන් කියලා හිතන, තමන්ගේ කියලා හිතන මේ ශරීරයට හිත යොමු කරන්න කෙනා කෙනා. බොහෝ අය බොහෝ දේවල් ගැන බලන්න එපා. මොකද ඇත්තටම ධර්මය කියලා කියන්නේ සත්‍යය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණත් නැතත් හැමදාම පැවතුණු පවතින ඇත්තක් තියෙනවා. ඒ ඇත්ත වෙනස් වෙන්නේ නැහැ. ඒ ඇත්ත මේ ලෝකෙට වැහිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා කළේ මොකද්ද? තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලිත් පවතින ඒ ඇත්ත ඇති හැටි තේරුම් ගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන බුදුරජාණන් වහන්සේගේ අදහසක්වත් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ දෘෂ්ටියක්වත් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ලෝකයේ පවතින ඇත්ත අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන ඒ ඇත්ත නොදන්න නොදකින ලෝකෙට දේශනා කළා. අපි කියමු රූපය කියලා ගත්තොත්. මේ රූපය කියන එකේ අපි දැනගන්න විදියට හෝ දිව්‍ය දැනගන්න විදියට හෝ බ්‍රහ්මෝ දැනගන්න විදියට නෙවෙයි. අපි කවුරු කොහොම මොන විදියට දැනගත්තත් නැතත් රූපයක් කියලා ගත්තහම ඒ රූපය කියන එකේ ඇත්තක් තියෙනවා. රූප කියන්නේ මොනවද, කොහොම ඒවද, ඒව හැදුනේ කොහොමද, ඇදිව තියෙන්නේ කොහොමද කියලා රූපයට ආවේනික වෙච්ච සත්‍යයක්. මීට අවුරුදු දහස් ගානකට ඉස්සර බුදුරජාණන් වහන්සේ මෙන්න මේ රූපය කියන එක මොකද්ද, ඒ රූපයේ ස්වභාවය, රූපය කියන එක කොහොම කොහොම දෙයක්ද, කොහොම කොහොමද පවතින, ඒ රූපය කියන එක මොකද්ද, ඒක හැදිලා තියෙන්නේ කොහොමද, ඒ රූපය නැති වෙන්නේ කොහොමද කියලා කිසි කෙනෙකුගේ මඟ පෙන්වීමකින් තොරව රූපයේ පිළිබඳව ඇත්ත තේරුම් ගත්තා. එදා බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්ත රූපයේ ඇත්ත අද රූපයක තියෙන ඇත්ත දෙකම එකයි. තව අවුරුදු වර්ෂ බිලියන ගානකින් රූපයක් පහළ වුණොත් එදාට පහළ වෙන රූපේ තියෙන ඇත්තත් එකමයි. එතකොට එකයි බුදුහාමුදුරු බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් අදහසක් දෘෂ්ටියක් දේශනා කළේ නැහැ. හැමදාම පැවතුණු පවතින යක්ෂා භූත ස්වභාවය කියලා කියන්නේ මේ රූපයේ ඇත්ත ඇති හැටි පවතින ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවයේ දකිනකොට බුදුරජාණන් වහන්සේ දැක්ක රූපයක සැබෑ අරුත්ත සැබෑ ඇත්ත මෙන්න මේක. මේ ඇත්ත නොදන්නාකම නිසා රූපය පිළිබඳ වැරදි දැකීමක් ඇති කරගෙන වැරදි දැකීම නිසා ඇලීමක් බැඳීමක් ඇති කරගෙන ඒ ඇලීම බැඳීම නිසා ලෝකය දුක් විඳිනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ දුකයි දුක්ඛ සමුදයයි දෙක දැක්කා. රූපී ඇත්ත ඇති හැටි නොදකින කම නිසා වැරදි දැකීමක් ඇති කරගන්නවා. වැරදි දැකීම මත ඇලීම බැඳීම කියන එක නතර කරන්න බෑ. ඇලීම බැඳීම කියන කාරණාව ඇති වෙලා ඒ ඇලීම බැඳීම නිසා දුක එනවා. දුකට හේතුව ඇලීම බැඳීම තණ්හාව. ඒ ඇලීම බැඳීමට හේතුව වැරදි දැකීම. වැරදි දැකීමට හේතුව නිවැරදි දැකීමක් නැතිකම කියලා අවිද්‍යාවෙන් පටන් අරගෙන තණ්හාව මුල් කරගෙන දුක එන තැන දක්වාම බුදුජානක මහසත් දැක්කා. දැකලා බුදුජානක මහසත් දැක්ක යම් කිසි කෙනෙක් මේ රූපයේ ඇත්ත ඇති හැටි දැක්කොත් එයාට මේ රූපය අරඹය තියෙන වැරදි දෘෂ්ටි වැරදි දැකීම ඔක්කොම අතහැරලා වැරදි දැකීම අතහැරුණාම ඒකේ තියෙන ආනිසංශය තමයි මොකද්ද? ඇලීම බැඳීම කියන ධර්මතාවයකට ඉතුරු නැහැ. මේ රූපය හරිදී ඇලෙන්න බැඳෙන්න වස්තුවක් රූපයක් ඉතුරු වෙන්නේ නැහැ. ඇලෙන්න බැඳෙන්න තරම් සාරවත් වෙන රූපෙ දකින්නේ නැහැ. ඇලීම බැඳීමක් නැති වෙනකොට ඒ නිසා උපදින දුක නැහැ. දුක කියන එක නැති වෙනවා කියලා දැක්කා. දුක කියන එක නැති වෙන්න නම් තණ්හාව නැත්තම් ඇලීම බැඳීම නැති වෙන්න ඕන. ඇලීම බැඳීම නැති වෙන්නට නම් වැරදි දැකීම නැති වෙන්න ඕන. වැරදි දැකීම නැති වෙන්නට නම් නිවැරදි දැකීම ඇත්ත ඇති හැටිය දකින්නවා කියන ධර්මතාවය තියෙන්න ඕන. මොකේද රූපය? එතකොට රූපයේ ඇත්ත ඇති හැටිය දකින්න කමට කියන සම්මා දිට්ඨි කියලා. ඒ දැකීම නිවැරදි. ඇත්ත ඇති හැටි දකින්න. සම්මා දිට්ඨිය තිබුණොත් වැරදි දැකීම නැති වෙලා ඇලීම බැඳීම නැති වෙලා දුක නැති වෙනවා කියලා දුක්ඛ නිරෝධයට දැක්කා. දැකලා බුදුරජාණන් වහන්සේ රූපයේ ඇත්ත අවබෝධ කරගෙන වැරදි දැකීම නැති කරලා ඇලීම බැඳීමක් නැති කරලා දුකෙනුත් නිදහස් වුණා. නිදහස් වෙලා මෙන්න මේ සත්‍ය නොදන්නාකම නිසා වැරදි දැකීමකින් ඇලීමක් බැඳීමක් ඇති කරන දුක් විඳින ලෝකයා ගැන අනුකම්පාවෙන් මේ ලෝකයේ දුක් විඳින්නේ සහේතුක දුකකට නෙවෙයි කියන දුකකට නෙවෙයි කෙලෙසයක් නිසා තුන් භවයම කෙලෙස් නිසා දුක් විඳිනවා කියලා දැකලා ලෝකයේ දුකෙන් මුදව ගන්න ඕන කියන කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සත්‍ය ප්‍රකාශ කරන්න පටන් ගත්තා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හැමදාම පවතින ඇත්ත. එතකොට මෙන්න මේ ඇත්ත දැනගත්තහමයි දැක්කහමයි දුකේ නිවීම සාක්ෂාත් වෙන්නේ. එතකොට අපිට ධර්මය කියලා අද ලැබෙනවන ඒ පණිවිඩය ලැබෙන්නට ඕනේ. ඒ පණිවිඩය ලැබෙන්නට ඕනේ. වෙන මොකුවත් වෙන්නේ නැහැ අපිට. අමුතු හිස් බවවල් දකින්නවා, අහස වගේ දේවල් දකින්නවා කියලා එහෙම එකක් නෙමෙයි. නිවන කියලා කියන්නේ දුකේ නිරෝධය. ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සෝපායාස නිරුද්ධಂತಿ. යම් කිසි කෙනෙකුගේ සංඛාරයේ දුක්ඛ නිරුද්ධ වේ නම් දුක නොපවතී නම් මෙන්න මේ දුකේ නිරෝධයට නිවනයි කියලා කියනවා. එතකොට අපි පොඩ්ඩක් බලමු මෙන්න මේ රූපය ඇත්ත ඇති හැටි පවතින ධර්මතාවය මොකක්ද කියලා. එතකොට හොඳට තේරුම් ගන්න ඕනේ අපි රූපේ ඇත්ත බලන්නේ ඇයි කියන එකයි මම මතක් කළේ. ඇත්ත ඇති හැටි දකිනකොට චතුරාර්ය සත්‍යම අපිට අවබෝධ වෙනවා. මොකද ඇත්ත නොදැකීම නිසා දුක් දුන්න ඇතිවෙච්ච හැටි ඇත්ත දකිනකොට වැරදි දැකීම කෙලෙසිය නැතිවෙල දුක් දුන්න නැති වෙන හැටි පෙන්නලා ඒ දුක් නිවීම සඳහායි මේ ඇත්ත අපි ගවේෂණයකට යුත්තේ කියලා දත යුතුයි. මොකද අපි හැම කෙනෙකුගේම මේ උත්සාහය මොකටද? දුක නැති කරන්න. අපි හැම කෙනෙක්ම දන්න ක්‍රමවේදයන් ඔක්කොම යොදලා උත්සාහවත් වෙන්නේ දුක නැතුව ඉන්න. මිනිස්සු විතරක් නෙවෙයි තිරිසංගත සත්තු පවා හොයන්නේ සැප සතුට දෙක සැනසෙන්න. ලෝකයෙන් උත්සාහවත් වෙන්නේ දුක තමන්ගේ ජීවිත වලින් අයින් කරා. නමුත් බුදුරජාණන් වහන්සේ සහේතුකව පෙන්වා මේ ධම්ම පරියායෙන් කවදාවත් මේ ඇත්ත නැත්නම් දුක ඇති වෙච්ච හේතුව හොයාගන්නේ නැතුව ඒ හේතුව හොයාගෙන ඒ හේතුව අයින් කරන්නේ නැතුව දුක නැති කරන්න බෑ කියන එක. දුක නැති කරන්න අපි උත්සාහවත් වුණාට දුක ඇති වෙලා තියෙන්නේ කොතනින්ද කොහොමද ඒක නැති කරන්න ඕනේ කොහොමද කියලා හොයලා නෙමෙයි මේ ලෝකේ අය දුක නැති කරන්න උත්සාහවත් වෙන්නේ. ඒකේ ප්‍රතිඵලය තමයි දුක නැති කරන්න උත්සාහවත් වුණාට දුක නැති කරගන්න අපිට බැරි වෙලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ සැබවින්ම දුක ඇතිවෙච්ච හේතුවත් හොයාගෙන ඒ හේතුව නැතින දුක නැති වෙනවා කියලා අවබෝධ කරගෙන ඒ හේතුව නැති කරන මාර්ගයේ ගිහිල්ලා ඒ සත්‍ය අවබෝධ කරන දුකත් නැති කරලයි බුදුරජාණන් වහන්සේ අපිට මේ කරුණ දෙන්නේ. ඒ නිසා නිදුක් බව බලාපොරොත්තු වෙන සැප සතුට දෙක බලාපොරොත්තු වෙන හැම කෙනෙකුටම බෞද්ධ කියලා එකක් නැහැ. කාට මේ දර්ශනයට බෞද්ධ අභිදර්ශනය නැත්නම් අහවල් ආගමක කෙනාගේ එහෙම එකක් නැහැ. සත්‍යයට ආගම් පක්ෂ පන්ති කුල දේශයන්ගෙන් තොරයි. මේ ධර්මයේ දකින්න කෙනා බෞද්ධ බුද්ධිමත් අවබෝධයක් තියෙනවා. දුකට අකමැති හැම කෙනෙකුටම සහේතුක ධර්මයක් බුදුරජාණන් වහන්සේ පෙන්වන දුක ඇතිවෙච්ච හේතුව මෙන්න මෙතනයි, මේ හේතුව නැති කළාම දුක නැති වෙන්නේ කියලා. ධර්මයෙන්ත් අපිට ඒ ටික තමයි අහගන්න හම්බ වෙන්නේ. මම ඒක කතා කරන්න. ඊට පස්සේ කෙනා අතේ තියෙන්නේ එහෙනම් අපි මේ විදිහට ගමන් කළා දුක නැති කරගන්නවද නැත්නම් පුරුදු විදිහටම කරනවද කියන එකද තමන් ගාවේ තියෙන්නේ. ඒකටත් එපා කියලා නැහැ. අපි පොඩ්ඩක් බලමු. එහෙනම් යම් ඇත්තක් නොදැකීම නිසා වැරදි දැකීම ඇලීම බැඳීම ඇති කරගෙන දුක් විඳිනවා නම් යම් ඇත්තක් දැකීම නිසා වැරදි දැකීම ඇලීම බැඳීම නැතිල දුක නැති වෙනවා. ඒ ඇත්ත මොකක්ද? බුදුරජාණන් වහන්සේ ඇති කම්නි නැති කම්නි පවතින තථාගතයන් වහන්සේ අවබෝධ කරගත්ත ලෝකයට පෙනෙන්නේ නැති ඒ ඇත්ත මොකක්ද කියලා අපි බලමු. ඒකෙදි රූපය ගැන බලමු. රූපය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චත්තාරෝච මහභූත චතුර්ණංච මහභූතානං උපාදාය රූපං. යම්තාක් රූප කියලා යමක් තියෙනා ඒ රූප ටික ඔක්කොම මොනවද? සතර මහා ධාතු නිසා පවතින උපාදාය රූප කියන මෙන්න මේ රූප ටික තමයි රූප. එතනදී මුලින්ම අපි තේරුම් ගත යුතුයි ඉමමේව කායන් යතහ පිටං යතහ පනිතං දහතුසෝ පච්චවික්කති. මේ කය යම්සේ පවතීද යම්සේ පිහිටහ පවතීද එසේ ඇත්ත ඇති හැටිය දැක්ක යුතුයි බැදී. දැන් මේ අනිත් කවුරුව දිහා බලන්න එපා. අපි කෙනා කෙනා මම මම කියන තමන් තමන් කියන තමන්ගේ රූපය ගැන බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි මම මම මගේ මගේ කියලා කියන මේ රූපේ යථා ස්වභාවය යථා චිත්තං යථා පනිතං යම්සේ පිහිටා පවතිද යම්සේ පවතිද යම්සේ පිහිටා පවතිද එසේ ඇත්ත ඇති කත්තාම මේ රූපේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ධර්මතා හතරක් ඒකෙදී අපි දන්නවා හුදට බලන්න මේ ශරීරයේ තියෙන කෙස් ලොම් නිය දත් සම් මස් කියන මේ ටික තද ස්වභාවයක් රළු ස්වභාවයක් ගොරෝසු ස්වභාවයක් මේ ශරීරයෙන් පිටත ගස් වැල්වල තියෙන තද ස්වභාවයක් මේ කෙස් ලොම් නිය දත් සම් මස් කියන තද ස්වභාවයක් ස්වභාව වශයෙන් එකක්මයි මිසක වෙනසක් නැහැ බාහිර ගස්වැල් වල ඇති තද ස්වභාවයේ තත්ත්වේ හෝ පුද්ගලයේ හෝ කෙනෙක් හෝ වෙන්නේ නැහැ ආත්මයක් වෙන්නේ නැහැ ඒ වගේ අපි මමයි කියලා හිතන මේ ශරීරයේ තියෙන තද ස්වභාවයක් තියෙන ඒ ටික තත්ත්වනෝ පුද්ගලනෝ ධර්මතා ඊට පස්සේ මේ ශරීරයේ තියෙනවා පිට සෙම සරවලේ කියලා ගලන වැදිරෙන බැඳෙන ස්වභාවයුක්ත ධර්මතා 12. බාහිර ලිංග වැව් කොකුම් වල තියෙන ගලන වැදිරෙන බැඳෙන ස්වභාවයක් තියෙනම් මේ පිටතෙන සැරවේ කියලා මේ ශරීරය ඇසුරු කරගෙන පවතින ආපෝ ස්වභාවයකුත් තියෙන මේ දෙකම සමානයි. බාහිර ගස්වැල් වල තියෙන ස්වභාවය සත්‍ය කුද්ධි නොවේ වගේ මේ ස්වභාවය කුද්ධි සත්‍ය නෙවේ. ඒ වගේම මේ ශරීරයේ තියෙනවා දවන, තවන, දිරවන, පැතවන ස්වභාවය. උෂ්ණ තේජෝ ස්වභාවය බාහිර ගිනි ගොඩකින් හරි සූර්ය රශ්මියෙන් හෝ වෙන තේජෝ රශ්මියක් තියෙන ඒ රශ්මියයි මේ ශරීරයේ තියෙන රශ්මියයි දෙකම සමානයි. මේ ශරීරයේ තියෙන වායු කොටස් හයක්. උද්දංගම වාක්‍ය, අදෝපම වාක්‍ය, අස්වස පාස්වස වාක්‍ය, කුප්පාස වාක්‍ය කියලා. බාහිර පවතින හුලඟ කුතු ආයෝ කොටස කුතියෙන් මේ සුභ ආධ්‍යාත්මික වායු කුතියෙන් දෙකම එකයි. සතර මහා ධාතු ටික තමයි තියෙන්නේ. මෙතනදී අපි කන බොන ආහාර පාන ගන්නවා කියලා කියන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායු තුන සතර මහා ධාතු රූප කලාප රාශි වෙන එක තමයි. මේ ශරීරය එකයි ඕජට්ටමකම් රූපකලාපං ආහාර චිති ආහාර ඕජාව අට වෙන කොට ඇති රූපකලාප මේ. එතනදී දැන් ඕගොල්ලෝ මේ සතර මහා ධාතු කියලා කිව්වහම අපේ ශරීරයේ දැන් ඕගොල්ලන්ට පේන්න තියෙන ඕගොල්ලන්ගේ මූණ වල් කොණ්ඩා ඕවා තේකර මම අද කොණ්ඩේ මේ කෙටලුම් හිදක් කියලා පෙනෙන මට්ටමේ පටිවාපෝ තේජෝ වායෝ කියලා මතක් කළාට දැන් මේ රූපේ හැදිලා තියෙන සතර මහා ධාතුන් කියනකොට ඕගොල්ලන්ට තේරෙන්න තමන් කියලා හිතන්න පුළුවන් සතරම මවා ගන්න එපා. එක එකටයි තියන්නේ. ප්‍රතිසන්දි මට්ටමේදී විඥානේ මෞකුසට ඇවිල්ලා බීජ කලයට බැස ගන්නකොට ඒ බීජ කලලි විඥානේ ඇසුරු වෙච්ච බීජ කලලි තිබුණේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධර්මතා හතර මුල් කරගෙන වර්ණ දන්ද රස ඕජා ජීවිතේන්ද්‍රිය කියන සුද්ධාෂ්ටමක ටිකයි දසක ටිකක් තියෙන්නේ කාය දසක වස්තු දසක භව දසක කියලා. එතකොට එතනදී අෂ්ටමක රූප කලාප ටික තියෙන සීල නැත මහ භූත රූපයකට තමයි විඥානේ දැකගත්තේ. දැන් එතකොට ඔය හැදතල කතා නිකුත්ී කරගන්න එපා. ඔන්න මුලින්ම සතර මහ ධාතු රූපය එකෙන මව කුසක බීජ කලල විඥානය වැස ගන්න කලින් බීජ කලල මට්ටමේදී උපාදාය රූපයක් නැහැ, මහ භූත රූපේ විතරයි තියෙන්නේ. එතන මහ භූත රූපේ පඨවි ධාතුව පවතින ආපෝව නිසා, ආපෝ ධාතු ඌව පවතින පඨවිය නිසා, මේ දෙන්න පවතින තේජුව නිසා, තේජුව පවතින මේ දෙන්න නිසා, මේ තුන් දෙනා පවතින වායු ධාතු නිසා, වායු ධාතු පවතින මේ තුන් දෙනා නිසා කියලා ඔය රූප කලාප රූප ටික විසිරෙන්නේ නැතුව ඔවුනොවුන්ට උපකාරව උපස්තම්භකව හේතුප්‍රත්‍යක් වෙනවා. ඔබට කියන අන්‍යමන්න ප්‍රත්‍යක්. අනිකේ කනකට උපකාර කරනවා මහ භූත රූපේ තුල. ඒ සතර මහ ධාතු රූපෙට ඔබෙන් තව වෙන හැදෙන්න රූප හදන්න වෙන අය වෙන කෙනෙක් වෙන ධර්මතා නැහැ. සතර මහ ධාතු සතර මහ ධාතුවට උපකාර වශයෙන් උයි පැවතුණි. පඨවිය ආපෝ තේජු වායෝත ආපෝ තේජු වායෝ පඨවිය. තේජුව පඨවිය ආපෝ වායෝත පඨවිය ආපෝ වායෝ තේජු දෝමෝමෝම. එතකොට පඨවි ධාතුව හේතුවක්ද වෙනවා ඵලයක්ද වෙනවා. පඨවි ධාතුව නිසා තේජු ආපෝ තේජු වායෝ කියන තුන්දෙන ඇති කරපු නිසා හේතුවක්. ආපෝ තේජ වායු කියන හේතු තුන් දෙනා නිසා පටිවි ධාතුව පවතින නිසා පටිවි ධාතුවට ඵලයක් කියනවා. හේතුවද්ද දෙමින් ඵලයක්ද දෙමින් ওই ධර්මතා හතර ওই විදිහට තමයි මව කුසක බීජ කල්ලේ තිබුණේ. ඔන්න මහ භූත රූපේ. උබ්බන්දු රූප කලාපයකට තමයි කර්මාන රූප ප්‍රතිසන්දි වශයෙන් විඥානේ දැසගත්තේ. දැසගත්තට පස්සේ මේ හිතේ තියෙන කර්ම ගති ටිකක් තියෙනවා. හිතේ තියෙන කර්ම ගති ටිකක් තියෙනවා. ඒ හිතේ තියෙන කර්ම ගති ටිකට අර සතර මහා ධාතුවේ වෙනස්කම් වෙනවා. කනබුන ආහාර පාන ගන්නවා කියලා කියන්නේ සතර මහා ධාතු රූප කලාප තියෙන රූප කලාප ප්‍රමාණය වැඩි වෙන එක. සතර මහා ධාතු රූප කලාප වැඩි වෙන එක විතරයි වෙන්නේ. විඥානයේ ඇවිල්ලා මේ රූපයට දැකගත්තට පස්සේ මහ භූත රූපයේ වෙනස්කම් වෙනවා. මේ මහ භූත රූපය නැවත නැවත රූප කලාප රාශි වෙන්න ඒ සිතේ තියෙන ගති වලටයි මේ රූප ටික රාශි වෙලා තියෙන්නේ. සිතේ තියෙන ගති ටික නිසා සතර මහා ධාතු රූපේ ඇති වෙච්ච වෙනස්කම් ටිකට තමයි උපාදාය රූප කියලා කියන්නේ. උපාදාය රූප කියලා කියන්නේ. ඔයගලන්ට නොතේරෙනවා නම් මම කිව්වොත් දැන් මේ ගන්නකො මේ කියන්නේ දැන් මේක ඔබන්ද අල්ලන්නේ එහෙම බෑ නේද? තද ගතිය පට මහ භූත රූපයක් විතරයි තියෙන්නේ. දැරි වීමකින් විඥානය කියන එක වැසගෙන මේ රූපේ ඇතුළු කරනවා. මේ රූපෙට දැක ගන්න පුළුවන් මොහොත් මේ රූපේ මේ ගති ටික වෙනස් වෙනවා. අපි කියමු මේ තද ගතිය නෑ, මේක ඔබන්න පුළුවන් අල්ලන්න පුළුවන් මොළොක් ගතියක් ඇති. එතකොට ඒ මොළොක් බව මුතු බව මේ රූපෙත් විතරක් තිබුණත් ලැබෙන්නේ. චිත්තචෛසික ටික විතරක් තිබුණත් ලැබෙන්නේ. චිත්තචෛතික ටික මේ රූපෙට දැකගත්තාම රූපය ඇති වෙනවා ඒකස්කම්. මේසෙට කියනවා මහ භූත කියලා. මේසේ මෘදු බවක් තියෙනකොට ඒකට කියන උපාදාය කියලා. ඒ වගේ මේ රූපය හැදිලා තියෙන්නේ මහ භූතයන්ගෙන්. මේ රූපේ හිතලා තියෙන්නේ හැදිලා තියෙන්නේ ප්‍රධාන කණු වගේ මහ භූතයන්ගෙන්. ඊට පස්සේ මේ කය ඇසුරු කරගෙන ප්‍රතිසන්දි වශයෙන් පැමිණි සිත පවතිනවා. ඒ සිතේ තියෙන ගති වලටයි මේ විදිහේ හැඩසටහනක් හැදිලා තියෙන්නේ. ඒ සිතේ තියෙන ගති වලටයි චක්කු සෝත ගාන කියලා අරමුණු ගන්න පුළුවන් ප්‍රසාද ටිකක් හැදිලා තියෙන්නේ. ඒ සිතේ තියෙන ගති වලටයි ස්ත්‍රී පුරුෂය කියලා රැවටෙන්න පුළුවන් කී ගති ටිකක් තියෙනවා. ඒ සිතේ තියෙන ගති ටික මහ භූතයන්ගෙන් ප්‍රකට වෙච්ච නිසායි මේ රූපේ නමන්න පුළුවන් විකාරන්න පුළුවන් මේ වගේ ගති තියෙනවා. ඕවා එකින් එකට වෙන් කරන බුදුරජාණන්සේ උපාදාය රූප කියලා. එතකොට ප්‍රධාන වශයෙන් ඕගොල්ලෝ තේරුම් ගන්න එක දෙයක්, මේ රූපේ ප්‍රධාන පැවැත්ම පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයි. ඒ සතර මහා ධාතු රූපය ඇසුරු කරගෙන පවතින චිත්තචෛතසික ටික නිසායි මේ රූපේ නිබඳු ක්‍රියාකාරකම් ටිකක් තියෙන්නේ. උපාදාය කියන රූප ටික ඔක්කොම අයිති වෙන්නේ මහ භූත රූපය ඇසුරු කරගෙන චිත්තචෛතසික ටික පවතිනකොට මහ භූත රූපයන්ගේ වෙච්ච වෙනස්කම් ටික. මේ උපාදාය රූප ටික මහ භූතයන්ට අයිති නැහැ. උපාදාය රූප ටික චිත්තචෛතසික ටිකට අයිති නැහැ. අපි කියුවොත් දරුවෙක් ගත්තොත් දරුවා අයිති අම්මට තාත්තට. අම්මට විතරක් දරුවා අයිති කිව්වොත් හරිද? ඒක හරි. තාත්තට විතරක් අයිති කිව්වොත් හරිද? ඒක හරි. අම්මා තාත්තා දෙන්නම නිසා දෙන්නටමයි නේද? ඒ වගේ මේ උපාදාය රූප ටික මහ භූත රූපයට විතරක් අයිතිත් නැහැ. ඒ අම්මව මහ භූත රූපී අම්මව චිත්තජයිතික ටික තාත්තව. එතකොට මේ උපාදාය රූපය කියන එක මහ භූත රූපයට විතරක් අයිතිත් නැහැ, චිත්තජයිතික ටිකට විතරක් අයිතිත් නැහැ. මේ දෙන්නම නිසා ප්‍රකට වෙන රූපය. මෙතන මහ භූත රූප ටික කනගුණ ආහාරය නිසායි හැදෙනවා. ආහාර පාන ගන්නවා කියලා කියන්නේ සතර මහා ධාතු රූප කලාපයේ සිදු වෙන එක. මෙතන තියෙන චිත්තචෛතසික ටික පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුන් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ දෙන්න නිසා හැදුණු රූපයක් නම් කරන්න වෙන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන්, කර්ම ප්‍රත්‍යයෙන්, තණ්හා ප්‍රත්‍යයෙන්, ආහාර ප්‍රත්‍යයෙන් කියලා. මෙතන ඉඳන් අපිට ඕන වෙන්නේ කර්ම තණ්හා ආහාර නිසා කියලා. මහ භූත රූපය මේක හොඳට තේරුම් ගන්න අපි මොන මොන විදිහට රූපේ පුද්ගලයෙක් කියලා, කෙනෙක් කියලා, සත්වයෙක් කියලා, නැන්ද කෙනෙක්, මාම කෙනෙක්, දුවේ පුතේ කියලා අපි මොන විදිහට හිතාගෙන හිටියා හිතුවා. අපි මොන විදිහට දැනගෙන හිටියා මේ අපි එක එක විදිහට දැනගන්න තැනක පවතින රූපයේ හැදිලා තියෙන හැටි ඇත්තක් තියෙන මේ ඒ ඇත්ත මේකෙන්නේ. එදා අවුරුදු දහස් ගානකට ඉස්සෙල්ලා රූපයක් තිබුණා නම් සත්‍ය පුද්ගලිය කියලා ලෝකය රැවටෙන ඒ රූප හැදිලා තියෙන්නේ. අද මේ සත්‍ය පුද්ගලිය කියලා රැවටෙන තැනක තියෙන රූප මේ රූපය හැදිලා තියෙන්නේ. අනාගතේට පළවෙනි රූපය හැදිලා තියෙන්නේ මේ ක්‍රමයටම. රූප කියලා ගත්තහම මහ භූත සහ උපාදාය රූප කියලා ධර්මතා දෙකකින් පෙන්වුවාම උපාදාය රූප එකින් එක ඕගොල්ලෝ සමහරට නොදන්නා වෙන්න පුළුවන්. නමුත් උපාදාය රූපය කියන්නේ මොකද්ද, ඒක හැදුනේ කොහොමද කියලා තේරුනහම ඕගොල්ලෝ උපාදාය රූප ඔක්කොම දන්නවා. අමුතුවෙන් අපි දන්නේ නැහැනේ මුදිත රූපේ කියලා එකක් ඕනේ. ඒ ඒක රූප දැනගන්න තරමට මුලාව දුරු කරගන්න පහසුයි. නමුත් යම් තැනක උපාදාය රූපය කියලා යමක් තියෙනම් ඒ මෙන්න මේකයි කියන එක තේරුම් ගන්න. උපාදාය කියලා කියන්නේ ඇසුරු කරගෙන පවතින මහ භූත නිසා පවතින. එතකොට දැන් හුද්දට බලන්න අපිට ස්ත්‍රියක් හැටියට හෝ පුරුෂයෙක් හැටියට හෝ පෙනෙන අරමුණු දිහා ගන්න. එකම බත්පාන් කවුරු මුන්නට කාලා ස්ත්‍රී පුරුෂ රූප හැදෙනවද? නැත්තම් ස්ත්‍රී පාන් කෑලි පුරුෂ පාන් කෑලි ස්ත්‍රී බත්තට පුරුෂ බත්තට කියලා කියේ? මවගේ කිරි ටික බොන තැන ඉඳලා ඒ කිරි ටිකේ තියෙනද ස්ත්‍රියක් වෙන විදිහේ ස්ත්‍රියක් විදිහට හදන කිරි මේ පුරුෂයෙක් විදිහට හදන කිරි මේ කියලා ආහාරය තියෙනවද නෝකෝ? ආහාරයේ එකම ආහාරය අරගෙන ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් කියන විදිහේ ભેදයකින් රූපේ හැදින්නේ මොකක් නිසාද? ඒකේ හැකියාව තමයි හිතේ තියෙන ගතිය. ඒක කර්මජ රූපයක්, ස්ත්‍රී ඉන්ද්‍රිය රූපේ, පුරුෂ ඉන්ද්‍රිය රූපේ කියන හිතේ තියෙන ගතිය. ඊට පස්සේ කම්මං සත්‍යේ විභජති යදිදං හීනක්කනිතායති. කර්මය මත සත්‍ය බෙදෙන. ඒ මත හීන ප්‍රණීතකම් කියලා බුදු දන්වස පෙන්වන්නේ. දැන් කොයි අම්මා තාත්තද කැමති තමන්ගේ දැන් දරුවා අම්මා තාත්තා නම් දරුවන්ව හදන්නේ ලොකු වුණාම කන්න බොන්න දෙන එක වෙනම එකක්. දැන් කොයි අම්මා තාත්තද කැමති ඇස් නැති දරුවෝ හදන්න? කන් නැති අතපය නැති දරුවෝ හදන්න? කවුරු කැමති නැහැනේ. නමුත් ඒ කය ඇසුරු කරගෙන පවතින සිතේ තියෙන කර්ම ගතියක් තියෙනම් ඇහැ නැතුව තියෙන්න ඒ චක්කු ප්‍රසද්ධි පිටින් නැහැ. ඒ සිතේ තියෙනම් කර්ම ගතියක් සෝත ප්‍රසාදිය නැති වෙන්නේ සෝත ප්‍රසාදිය පිටින් නැහැ. එතකොට මේ ඇහැ කන්න දිව නාසය පරිදි ඕගොල්ලෝ මගේ කියලා කිව්වට අපේ කියලා හිතුවට අම්මා තාත්තා අපි අතපය හැදුවේ ඇහැ කන ඇතුවේ හැදුවේ කියලා හිතුවට කර්මයයි නේද ඈ කම්මස කොමෝමේ කම්ම දායාද කම්ම යෝනි කම්ම බන්දු කර්මය තමයි නේද. එතකොට හොඳට මේ කාරණාව තේරුම් ගන්න. මේ කය ඇසුරු කරගෙන පවතින සිතේ තියෙන කර්ම ගති ටික මතයි කන බුන ආහාරෙන් හැදුණු මහ භූත රූපේ මේ ප්‍රසාද ටික පිහිටි චක්කු කෝච ගාන කිව්වා. ප්‍රසාද රූප ටිකට කියනවා උපාදාය රූප කියලා. උපාදාය රූප හැදුණ කොහොමද කියලා මම මතක් කළානේ කන බුන ආහාරෙන් හැදුණු මහ භූත රූපයත් ඒ රූපය ඇසුරු කරගෙන පවත්වන චිත්ත චෛතසික ටික හිතේ තියෙන කර්ම ගති ටික නිසයි මේ ප්‍රසාද ටික හැදෙන්නේ. ඊට පස්සේ මේ රූපය එහාට ගෙනියන්න පුළුවන්, මෙහාට ගෙනියන්න පුළුවන්, නමන්න පුළුවන්, දිගාරින්න පුළුවන් කියලා අපි සත්‍යයේ පුද්ගලෙක් කියලා රැවටෙන විදිහට මේ රූපේ සියුම් සියුම් ගති ටිකක් හැදෙන්නේ. ඒවත් එකින් එක බුදුරජාණන්සේ වෙන් කරනවා. හරිද? නමන්න පුළුවන් මේ මේ නම අහපුුවන් නමන්න පුළුවන් එකට කර්මජ රූපේ කියන්නේ. යන එකට විඤ්ඤාති රූපේ කියන්නේ. කතා කරන්න පුළුවන් එකට වචී විඤ්ඤාති. මේ ඔක්කොම මහභූත රූපිය උදව් කරගෙන චිත්තචෛසික ටිකෙන් ප්‍රකට වෙන දේවල්. මෙන්න මේ රූප ටික හරියටම ඔගොල්ලෝ දැක්කොත් ඔගලන්ට හම්බ වෙන ප්‍රධානම ආහාරයෙන් හටගත්ත ඔවුන්ට උපකාරීව අනුමන්‍ය ප්‍රත්‍යයෙන් පවතින මහභූත රූපය. ඒ මහභූත රූපය ඇසුරු කරගෙන කර්මානුරූපව පැමිණ ප්‍රතිසන්දි සිත්පත් ඒ සිත් නිසා මහභූතයන්ගෙන් ප්‍රකට වෙන රූප ටික කුත්තිය. චිත්තජයිතිකයෙන් සම්බන්ධ චිත්තජයිතික උදව් කරගෙන මහභූතයන්ගෙන් ප්‍රකට වෙන රූප ටිකට කිව්වම මොනවද? උපාදාය රූප කියලා. ප්‍රධාන රූපයට කිව්වා මහභූත කියලා. මෙන්න මේ උපාදාය රූප ටිකත් මහභූත රූප ටිකත් අපි තේරුම් ගත්තේ නැතිකම නිසා. ඊට පස්සේ මේ උපාදාය රූප මහභූත රූප ටික අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන හේතුගෙන් හැදුනේ කියලා අපි තේරුම් නොගත්ත නිසා, නොදන්නාකම නිසා අද අපිට මේ රූපයේ මම කියන අදහසක්, සත්‍යය කියන අදහසක්, පුද්ගලය කියන අදහසක් තියෙනවා. එතකොට අතීතයේදී යම්කිසි රූපයක් තිබුණා නම් කොතනක හරි ඉපදිලා මිනිස්සෙක් කියලා වෙන්න පුළුවන්, දෙවියෙක් කියලා වෙන්න පුළුවන්, බ්‍රහ්මෙක් කියලා වෙන්න පුළුවන්, තිරිසංගත සත්‍යයක් කියලා වෙන්න පුළුවන්, නිර්සත්‍යයක් කියලා වෙන්න පුළුවන්. යම්ම රූපයක් තිබුණා නම් එතන විරුද්ධම මහභූත රූප ටිකක්. එතන තිබුණා නම් ඇහැකන දිවනාසය ශරීරය කියලා උපාදාය රූප ටිකක්. ඒ හැම රූපයක්ම සත්වයෙක් නෙමෙයි, පුද්ගලයෙක් නෙමෙයි, බ්‍රහ්මයෙක් නෙමෙයි, මනුෂ්‍යයෙක් නෙමෙයි. ඒ හැම එකක්ම මහභූත සහ උපාදාය රූපේ හැදිලා තියෙන්නේ කොහොමද? මහභූත රූපේ ඇසුරු කරගෙන එදා පැවතුණු චිත්තචෛසික ටික නිසා ඒ චිත්තචෛසිකයන්ගේ ගතියට මහභූත රූපේ වෙනස් වෙනවා. ඔය ඔක්කොම රූපය යම් තැනක තිබුණාම තිබුණා. එදා රූපය අවබෝධ කරගත්තේ නැති හින්දා මේ රූපය කියන්නේ මහභූත සහ උපාදාය රූප, ඒව හැදිලා තියෙන්නේ අවිද්‍යා කර්ම සංහාව නිසා නේද කියලා තේරුම් නොගත්ත නිසා රූපය මම කියන අදහසක්, මගේ කියන අදහසක් දැක්ම, රූපයේ සත්‍යයේ පුද්ගලයේ කියන වැරදි දැකීමක් අපිට ඇති වුණා. ඒක අවිද්‍යාපච්ච සංකාර. අවිද්‍යාව කියන්නේ මොකද්ද? අර රූපයේ ඇත්ත ඇති හැටි නොදැකීම. ඒ ඇත්ත ඇති හැටි නොදැකීම නිසා වැරදි දැකීමක් ඇති වෙනවා. සම්මාදිට්ඨිය නැතිනම් මිච්ඡාදිට්ඨිය, සත්‍යයේ පුද්ගලයේ කියන අදහස. වැරදි දැකීමක් ඇති වුණාම ඇලීමක් බැඳීමක් ඇති වෙනවා. ඒ ඉන්න සත්වයා, ඉන්න පුද්ගලයා මගේ දුව, මගේ පුතා, සහෝදරේ, ඥාතිය කියලා දැකලා දුවට, පුතාට, අම්මට, තාත්තට, අයියට, අක්කට කියලා වෙන 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 වෙනම අපි කැමැත්තක් ඇති කරගන්න තියෙනවා. දැන් මේ රූපයට මගේ දුව, මගේ පුතා කියන අදහසක් අපි ඇති කරගෙන අපි බැඳුනට හොඳටම හිතලා බලන්න ඕගොල්ලෝ තණ්හා කරලා තියෙන කනගුණ ආහාරයෙන් හැදුන රූපෙට ඒ කය ඇසුරු කරගෙන පෞතින චිත්තජයසික ටිකකට උගුල්ව අන්තිමට සංහා කරලා තියෙනවා. මොකද ඒ දෙන නිසා හැදීම රූප ටික පිළිසින්ද නොදන්න කම නිසා මගේ දුව, මගේ පිතා කියලා තියෙනවා. ඔන්න මේිට පෙර යම් රූපයක් තිබුණා නම් ඒ රූපෙ මහභූත ටික ඒ රූපය ඇසුරු කරගෙන පෞතින චිත්තජයසික ටික නිසා ප්‍රකට වෙච්ච උපාදාය රූපා තමයි තිබුණේ. ඒ මහභූත රූපය සහ උපාදාය රූපය ඒව ඇති වෙච්ච හැටි ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා අපිට කියලා දුන්නේ නැහැ, කවුවත් කියලා දෙන්න කෙනෙක් නැහැ. උපන්න දවසේ ඉඳලම අපි ගොඩ බහින්නේම අවිද්‍යාව නිසා මේ ඇත්ත නොදකින ලෝකයකටයි. එතකොට ලැබෙන්නේ අපිට ওই ඇත්ත නොදකින මට්ටමේ මානසික සංග්‍රහයක්මයි. එතකොට අපිට හම්බ වුනේ බලන්න නිම්මක් දුන්නේ මේ ආහාරයෙන් හැදුණු චිත්තචෛතසික ටික නිසා ප්‍රකට වෙච්ච මහභූත සහ උපාදාය රූප තියෙන මේ රූපදිය ඇත්ත නොදන්නාකම නිසා වැරදි දැකීමක් ඇතිව පවතින මනස් කියන තැනටයි පහළුනේ. ඒ මනසින් දක්න දර්ශනය අපිට ලැබුණ මේ දිහා බලනකොට හම්බුනේ මොකද්ද? මනුස්සයෙක්, සත්ත්වයෙක්, පුද්ගලයෙක්, කෙනෙක්, දරුවෙක් කියන අදහස. අපේ ආරම්භයේම අපි පය ගහලා තියෙන්නේ අවිද්‍යාව නිසා. එතකොට මේ ඇත්ත නොදන්නාකම නිසා වැරදි දැකීමක් මනුස්සයෙක්, කෙනෙක්, දුවෙක්, පුතෙක් කියන දැක්මක් ඇති වෙන්නේ. ඒ විදිහට දකිනකොට ඒ දරුවට කැමති, ඒ පුතාට කැමති, ඒ අම්මට කැමති, තාත්තට කැමති, මම මට කැමති කියන ටික ඇති වෙන ඉබේ. ඊට පස්සේ ඒ කැමති විල කියන වස්තු විපරිණාම වෙනකොට දුකක් විඳින. දුකක් විඳින. දුක ඇති කරන හේතුවත් ඒක ඉතුරු වෙනවා. ඔන්න ওই විදිහේ වැරදි දැකීම ඇති කරගෙන ඇලීම බැඳීමෙන් යුක්ත ඒ ජීවිතෙ ඉන්නකොට ඒ ඇලීම බැඳීම නිසා එතන දුක් වෙනවා. ඒ ඇලීම බැඳීම හේතුවෙන් අද මහ භූත රූපයේ සවිඥානික වෙන චිත්තචෛසික ටික මෙතෙන්ට පැමිණියේ ඒ ඇලීම බැඳීම ටික නිසා. දැන් අද ඒ චිත්තචෛසික ටික පැමුණාට පස්සේ මහ භූත රූපේ වෙනස්කම් ටිකක් වෙලා අද මහ භූත රූපේ සහ උපාදාය රූපේ පවතිනවා. අද මේ ඇත්ත ටික තේරුම් ගත්තේ නැත්නම් අපි සත්‍ය පුද්ගලයා කියලා දකින්න තැනක රූපයක තියෙන්නේ මහ භූත සහ උපාදාය රූප නේද? ඒවා මෙහෙම නේද කියලා ওই ටික තේරුම් නොගත්තොත්, ඉගෙන නොගත්තොත්, දැන නොගත්තොත් ඔය ටික නොදන්නා අවිද්‍යාව නිසා අද අපේ මනස ආස්ත වේදෙනවා. නැත්නම් අද අපිට සත්‍යයේ පුද්ගලයේ මනුෂ්‍යය කියන දැක්මක් ඇති. අද අපිට සත්‍යයේ පුද්ගලයේ මනුෂ්‍යය කියන දැක්ම ඇති වෙන්නේ පෙර අවිද්‍යාවකට නෙවෙයි. දැන් වර්තමාන අවිද්‍යාවකට. පෙර අවිද්‍යා කර්මයට අපිට සත්‍යයේ පුද්ගලය හම්බුන්නේ නැහැ. එදා ඇති කරගත්තු තණ්හාවට හම්බුනේ මොකද්ද? කනබුන ආහාර යුක්ත රූපෙකුත් ඒ කය ඇතුළු කරගෙන පොතෙන් චිත්ත චෛතසික ටිකුත්. උතන දෝෂ නැහැ. ඒ නිසා ඒ දෙන්න නිසාම උපාදාය රූප ටිකකුත් හම්බ වෙනවා. දැන් මේ මහභූත රූපේ ඇතුළු කරගෙන චිත්තචෛතසික ටික පැවතින නිසා හටගත්තු උපාදාය රූප නේද කියලා මහභූත රූප උපාදාය රූප තේරුම් ගත්තා. ඒව ඇති උනේ මහභූත රූපේ අම්මා වගේ ආහාරපත්. චිත්තචෛතසික ටික මෙතන තියෙන හත්ත වගේ පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු. එතකොට මහ භූත රූපේ සහ චිත්තචෛසික ටික නිසා හැදුණු රූප කියන එක ඍජුවම නොකියුවට කියලා තියෙන්නේ මොකද්ද? අවිද්‍යා කර්ම තණ්හා නිසා මේ රූපේ කියනකොට කියලා තියෙන මේ ඒව ඇතිවෙච්ච ප්‍රත්‍ය. අත ඔය ටික පිළිසිඳ නොදැක්කොත් අද දවසේදී ඇත්ත නොදැකීම නිසා වැරදි දැකීමක් අපිට ඇති වෙනවා. මොකද්ද මේ සවිඥාන රූපේ මහ භූත සහ උපාදාය රූප තියෙන තැනක අපිට සත්‍යයේ පුද්ගලයේ කෙනෙක් කියන දෘෂ්ටිය ඇති වෙනවා. ඒ වැරදි දැකීම ඇති වුණොත් අදත් අපි ඉන්න සත්‍යයට පුද්ගලයන්ට බැඳීමක් ඇති වෙනවායි. දරුවා, පුතා, දුව, අම්මා, තාත්තා, අයියා, නංගී කියලා බැඳීමක් ඇති වෙනවායි. මේ ස්කන්ධ ටික මෙතන නිරුද්ධ වෙයි. නමුත් මේ ඇති කරගත්ත කෙලෙස ආපහු චිත්තචෛතසික ටික නැවත සතර මහා භූත රූපයකට දැතගෙන ඒ රූපයක නැවත මේ වගේ ගති ටිකක් හදනවා. ආයත් මේ රූපය පිරිසිඳ නොදැක්කෝ ආයත් වැරදි දැකීම ඇති ඇලීම බැඳීම ඇති. ඒ එක්කන්ද ටිකට නිරුද්ධ වෙයි. ඒ සන්නහාව නිසා ආයත් මේ චිත්තචෛතසික ටික තව රූපයකට දැකගෙන කවිනවා. ඒක මේකේ කෙලවරක් නෑ. එතකොට මෙයා රූපය දකිනවා මොකද්ද? සතර මහා ධාතු සහ උපාදාය රූපයි කියලා අපි සත්‍යපුද්ගලෙ කියන තැනක තියෙන රූප ටික මහභූත සහ උපාදාය රූපයි කියලා දකිනවා. රූපයේ ඇතිවීම කොහොමද කියලා දකිනකොට වර්තමානයක දකිනවා චිත්තචෛසික ටික සහ ආහාරෙන්ත වර්තමාන රූපයේ ඇතිවලා තියෙන්නේ. මෙහෙම මේ රූපය අද ඇති උනේ මොකක් නිසාද? මෙබඳුම මහභූත සහ උපාදාය රූප ටික පෙර හටගන්නේ ඒ ටික නොදන්නාකම නිසා ඇති කරගත්ත වැරදි දැකීම සහ ඇලීම බැඳීම කියන මෙන්න මේ කෙලෙස්ය මුල් කරගෙනයි අද මෙබඳු රූප ටික හටගත්තේ කියන ටික වෙනවා. අද මේ රූපය කියන්නේ මහභූත සහ උපාදාය කියලා රූප ටික පිළිසිඳ නොදැක්කෝ ඒ නොදන්නාකම නිසා ඇත්ත නොදකිනකම නිසා වැරදි දැකීමක් අද ඇති කරගන්නවා. ඒ වැරදි දැකීම නිසා අද ඇලීමක් බැඳීමක් ඇති වෙනවා. මේ ඇලීම බැඳීම නිසා නැවත මේ චිත්තචෛසික ටික මේ විඥානේ නැවත සතර මහා ධාතු රූපයක් අවිඥාන කරනවා නේද කියලා. එහෙම වුණොත් නැවතත් මේ ආයතන ටික හැදෙනවා නේද කියලා රූපය හැදෙන හැටි දකිනවා. රූප සමුදය රූපයේ දකිනවා මහභූත සහ උපාදාය රූප කියලා රූප සමුදය කියන එක දකිනකොට පුබ්බන්තේ ඥානෙ අපරන්තේ ඥානෙ පුබ්බන්ත අපරන්තේ ඥානෙ කියන එක ඇති වෙන විදිහට මෙයා දකිනවා පටිච්චසමුප්පාද. එදා පෙර ජීවිතේ රූපේ ඇත්ත නොදන්නාකමෙන් වැරදි දැකීම ඇති කළ තණ්හා වෙච්ච එකයි අද මේ රූපයක් සවිඥානික වෙන්න අද ආයතන ටිකක් හදන්න හේතුව. අද රූප ටික පිරිසිඳ නොදැක්කොත් ඇති වෙන වැරදි දැකීමක් කියේ, වැරදි දැකීම මුල් කරගෙන ඇති වෙන ඇලීමක් බැඳීමක් කියේ. මේ කෙලෙස්ය තිබුණොත් නැති නොකොළොත් නැවත මේ චිත්තචෛතක ටික මේ සිත රූපයකට දැකගෙන නැවත රූපයක් සවිඥානික කරන මේ වගේ ආයතන ටික හදනවා කියලා රූප සමුදය දකිනවා. පෙර නිසා දැන්, දැන් නිසා අනාගතේ, පෙර මෙහෙම වෙච්ච නිසා දැන් මෙහෙම වෙලා, දැන් මෙහෙම වුණොත් දැන් මෙහෙම වෙනවා කියලා අනාගතේ දකිනවා. උප්පන්ති ඥානේ, අපරන්ති ඥානේ, බොප්පන් චතරන්ති ඥානේ. ඊට පස්සේ අනිත් පැත්තට ගියන මේක පෙර ජීවිතයේදී මේ මහභූත රූපේ නේද එක සත්‍ය පුද්ගලයේ කෙනෙක් නෙවෙයි. පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතු. ඒ සතර මහා ධාතු කය රූපය ඇසුරු කරගෙන පවතින චිත්තචෛසික නිසා සතර මහා ධාතු රූපේ යම් යම් වෙනස්කම් වෙන්න පුළුවන්. උනා කියලා ඒ වෙනස්කම් පුද්ගලයේ කෙනෙක් මහභූත රූපේ වෙනස්කම් ඒකද උනේ මේ චිත්තචෛසික ටික නිසායි කියලා තේරුම් අරගෙන තිබුණා නම් මහභූත රූපයේ හෝ ඒ රූපේ වෙනස්කම් ටික කෙනෙක්ගේ හෝ මගේ හෝ පුද්ගලයේ හෝ වෙන්නේ නැහැ. කෙනෙක්ගේ හෝ මගේ හෝ පුද්ගලයේ කියලා දකින්නේ නැහැ. එයා දකිනවා මේක මහභූත සහ උපාදාය රූපයි කියලා රූපේ දකිනවා. ඒක ඇති උනේ මේ කනබුන ආහාරයෙන් හැදුණු රූපය අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුන්ගෙන් හැදුණු චිත්තචෛසික ටිකත් නිසා. එහෙනම් මේ රූප ටිකේ අයිති අවිද්‍යා කර්ම තණ්හා ආහාරයන්ටයි කියලා එකට ප්‍රත්‍ය ටිකක් දැක්කනම් මේ රූපේ සත්‍ය පුද්ගලයේ කෙනෙක් කියන වැරදි දැකීම එදා නැහැ. අපි ඉති දැක්කා. එහෙම වුණා නම් ඒ ඇලීම බැඳීම නැහැ. එහෙම වුණා නම් අද මේ කය සවිඥානික වෙන්නේ නැහැ. විඥානය මෙතෙන්ට බැමෙන්නේ නැහැ කියලා බලන්න. අද අපි ඇලිලා බැඳිලා රැවටිලා ඉන්න තැනක මේ තියෙන රූපය මහභූත රූපයි කියලා අවබෝධයක් ඇති වුණොත් මේ රූපේ යම් යම් ප්‍රසාද ටිකක් තියෙනම්, ගති ටිකක් තියෙනම්, රූපයේ හැඩතලවල වෙනස්කමක් තියෙනම් ඒ කෙනෙක්ගේ මොනේ හැටි නෙමෙයි අහවලාගේ ඇහි ඇති නෙමේ, අහවල් කෙනාගේ කැත ලස්සන නෙවේ, කය ඇසුරු කරගෙන පවතින හිත නිසා කය හැදවිලා තියෙන හැටි. උපාදාය රූප නේද මේ කියලා උපාදාය රූප ටික දකින්න පුළුවන් මොනවද? මහ භූත ටිකක්, මහ භූත ඇසුරු කරගෙන පවතින චිත්තචෛතසික ටික නිසා වෙනස් වෙච්ච ගති සතහන් ටික දකින්න පුළුවන් මොනවද? උපාදාය රූප ටික දකින්න පුළුවන්. මේ මහ භූත රූප සහ උපාදාය රූපයි කියලා හරියට රූප ටික දැක්කොත් ඒ රූප වලට ප්‍රත්‍යත්ව ඔයගලන්ට පෙවෙනු. මේ මහ භූත රූප කය ඇසුරු කරගෙන පවතින චිත්තචෛතසික ටික නිසයි මේවා ඔක්කොම හැදිලා තියෙන්නේ පවතින. ඒ චිත්තචෛතසික ටික තියෙන්නේ මේ වගේම සිද්ධියක් වෙද්දි මේක පෙර නොදැක්ක, ඇත්ත නොදැක්කකම නිසයි අද මේ ඇති උනේ කියලා අවිද්‍යාව කර්මකාරණය චිත්තචෛතසික ටික. කනගුණාහාරේ මහ භූත ටික. එහෙනම් මේ රූපติก මම නෙමෙයි, මගේ නෙමෙයි, මේවා මහ භූත සහ උපාදාය රූප. එක පවතින්නේද අවිද්‍යා කර්ම කන්නා කියන හේතු ඇද කියලා දකින්න පුළුවන්කම තිබුණොත් මේ රූප ආරම්භය මම කියන අදහසක්, සත්‍ය පුද්ගලයේ කෙනෙක් කියන අදහසක් තියෙන මේක අද නැති. එහෙම නැති වුණොත් සත්‍ය සුත ඔබලෝ මහ භූත සහ උපාදාය රූප කියලා දැක්කොත් රූපය, මේ රූප රූපය කියන එක ධර්මයේ හැටියට දකින්නේ නැහැ, දුවේ හැටියට, පුතේ හැටියට දකින්නේ නැහැ. ඒ වුණොත් දරු තණ්හාව, පුතෙකුට තියෙන තණ්හාව කියන තැනකින් කෙලෙසේ නැහැ. මේ මහ භූත රූපය සහ උපාදාය රූප ටික ස්වාමියෙක් බිරිඳව හැටියට ඔගොල්ලෝ දකින්නේ නැහැ, අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හැටියට දකින්නේ නැහැ. ඇත්ත දැක්කොත් එතකොට මේ තෙනහස කියන තැන ඒ කෙලෙසේ මනස රැඳෙන්නේ නැහැ. එහෙම වුණොත් මොකද වෙන්නේ? මේ ස්කන්ධ ටික මේ ප්‍රත්‍යයෙන් පවතනකම් පවති, ප්‍රත්‍ය නැතිවම නැති වෙයි. තණ්හා උපාදානය කියන ටික නැතිද ලනසා නැවත විඥානය රූපයකට බැස ගන්නවා කියන ධර්මතාවය වෙන්නේ. එහෙම වුණොත් නැවත රූප මේ වගේ ආයතනයක් හැදෙන්නේ නේද කියලා දකිනවා. මේ රූප නිරෝධය ආරම්භයත් උබ්බන්ති ඥානේන අපරන්ති ඥානේන උබ්බන්ත අපරන්ති ඥානේන. ආවට පස්සේ දැන් එයා හිතට දන්නවා වර්තමාන ස්කන්ධ ටිකක් දන්නවා. මේ ස්කන්ධ ටික පටිච්ච සමුප්පන්න, පටිච්ච සමුප්පද ධර්මයේ ඥාන. පෙර ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්නා කම නිසා පුද්ගල සංඥාවක් ඇති කරගෙන, දෘෂ්ටියක් ඇති කරගෙන, ඒ සංඥාව ඒ දෘෂ්ටිය මත ඇති කරගත්ත කෙලෙසේ හේතුනා අද ස්කන්ධ ටික හදන්න. අද ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්නා කම නිසා ඇති කරගන්න සත්පුද්ගල දෘෂ්ටිය කෙලෙසයක් තියෙන මේ ස්කන්ධ ටික නිරුද්ධ වෙන්නේ මේ කෙලෙසය නැවත ස්කන්ධ ටිකක් හදනවා නේද කියලා දකිනවා. ඔගොල්ලෝ දකින්නේ දුකයි සම්දියයි කියන දෙකේ පැවැත්මක්. එතකොට දුක්ඛ සත්‍ය සහ සම්දි සත්‍ය කියන දෙකේ මේ රූපය ආරම්භය වර්තමාන හේතුව වගේම අතීතයේ සහ අනාගතයේ කියන දෙපැත්තටම රූප සම්දිය දකින. වර්තමාන ආහාරයෙන් රූපය නිරුද්ධ වෙනවා වගේම අතීත අනාගත කියන දෙපැත්තෙම දකින අවිද්‍යා කර්ම තණ්හා පෙර නොවුනනම් අද මේ වගේ සංඥානක වෙන්නේ. අද ආහාර ප්‍රත්‍ය අවබෝධ කරගෙන අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස්ටික නැති කළොත් හිට මේ වගේ කයක් සංඥානක වෙන්නේ නැහැ, රූප හැදෙන්නේ නැහැ කියලා දකින්නට නිරෝධය. දැක්කට පස්සේ උත්තරයක් එනවා. මොකද්ද? එහෙනම් සත්තර මහ ධාතු සහ උපාදාය රූප කියන ටික පිරිසිදු දැක්ක යුතුයි. සම්මා දිට්ඨිය කියන්නේ ඇත්ත ඇති හැටි දැක්ක යුතුයි. ඇත්ත ඇති හැටි දකින්න තෝ. ඒ ධර්මතාව ටික ඇති වෙච්ච ප්‍රත්‍ය ටික සත්තර මහ ධාතු සහ උපාදාය රූපයි ඒක ඇතිවල තියෙන්නේ මෙහෙම, ඒක නැති වෙන්නේ මෙහෙමයි කියලා ඇත්ත ඇති දැක්ක යුතුයි කියලා ඔයගොල්ලෝ සම්මා දිට්ඨිය කියලා අහඹ වෙන්නේ මොකද උත්තරේ? රූපේ සැබෑම ඇත්ත සහ ඒක ඇති වෙච්ච හැටි හා නැති වෙන හැටි බලන්න. සංකීපාදන ස්කන්ධේ රූප උපාදන ස්කන්ධෙ ඉදියේ ප්‍රයත්නම වලට අතව සම්මාදිට්ඨිය කියලා හම්බ වෙයි. ඒ කියන්නේ නිවැරදිව දකින්න ඕනේ මත්තම දකින්න පුළුවන් වුණොත් දැක්කෝ දකින්න තැනට පත්වන ඔබලට පිච්ච සම්පන්නයි කියලා. ඒ දෙලපති තිබ්නේ නමුත් අතීතේ මම හිටියද හිටියනම් කොහේ ඉඳද්ද කොහොම ඉඳද්ද මොන මොන විදිහට ඉඳද්ද කියලා දෘෂ්ටි ඔයගොල්ලන්ට හිටින්නේ නැහැ. මොකද උපත් ඥානය ඔයගොල්ලන්ට ඇවිල්ලා තියෙන අතීතෙදි යම් රූපයක් කියලා තිබුණා නම් ඒ රූප ඔක්කොම මෙහෙමයි. ඒ රූප ඇති උනේ මෙහෙමයි. ඒ රූප නැති වෙන්නේ මෙහෙමයි කියලා නෝනක් තියි. එහෙනම් වර්තමානයේ පිළිබඳව සැක නැහැ. මොකද වර්තමානයේ පිළිබඳව අපි කොහේ ඉඳන් මෙතෙන්ට එන්නේද? මොන මොන විදිහේ ඉඳලා මෙතෙන්ට එන්නේද කියලා මෙතෙන්ට ආපු කෙනා කොහෙන්ද ආවේ කියලා ආපු කෙනා ගැන තියෙන සැකයක් තිබෙනවා. අනාගතේ අපරන්තේ කංකතිත් නැහැ. අපි මැරලා උපදීද? ඉපදී නම් කොහේ උපදීද? කොහොම උපදීද? මොකෙක් කියලා මොකෙක් වේද කියලා දෘෂ්ටි නැහැ. ඇයි? අනාගතේ ගැන අපරන්තේ ඥානයක් තියෙනව නම් වෙන්නේ. අද අවිද්‍යා කර්ම කෙලස් කියන ටික තිබුණොත් විඥානේ නැවත රූපයකට බැසගෙන මහභූත රූපයකට බැසගෙන මෙහෙම උපාදාය රූප ටිකක් හදයි නේද? තියෙන තැනකින් තියෙනා මිසක අපි උපදිනවා හෝ තව කෙනෙක් උපදිනවට අවක් නෙමෙයි. මේ අවිද්‍යාවත් මේ ස්කන්ධයන්ගේ හට ගැනීමක් වෙයි කියලා මොනක් තියෙන්නේ. මම සත්පුරුකල දෘෂ්ටිය කියලා ටික කුම්බන්තේ කාංකති අපරන්තේ කාංකති කුම්බන්ත අපරන්තේ කාංකති පටිච්ච සමුප්පාද ධම්මේ සුඛංකති කියන ටිකම ඔක දකින්න මට්ටමට ආවා. මේ ධර්මයේ මොනතරම් සුවක් කහදද කියලා ධර්මයේ ಗುಣ දැන පැහැදිලිවම යුක්තව දේශනා කළ ශාස්ත්‍ර මහන්සිය ගැන ප්‍රත්‍යක්ෂා ඥානයක් උපදිනවා. එදෙහිම අපේ ප්‍රත්‍යක්ෂ ඥානය. එතකොට එයාට මේ පටිච්ච සම්පෝධ ධර්මය ගැන රූපය ගැන දිස්ති නැහැ. ආශ්‍රව සම්පූර්ණයෙන් ගෙවිලා නැහැ. නමුත් දර්ශනයකින් දැක්විය යුතු කෙලෙස්ය දුරු කරනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සුලබත ප්‍රමස්තෙන් සෘෂ්ටි වෙන්නේ. දකින මට්ටම තමයි. ඔන්න ඔය මට්ටම අපිට ඇති කරගන්න පුළුවන් නම් අපි එකමනකවත් මේ ජීවිතේට යමක් කරගත්තද? දැන් කල්යාණ මිත්‍රස්ව සද්ධර්ම ශ්‍රවණය කියන එකෙන් ඕගොල්ලන්ට රූපය රූපේ ඇති වෙච්ච හැටි කියලා කුබ්බන්තේ අපරන්තේ කුබ්බන්ත අපරන්තේ කියන ගති ටිකට ගති ටිකෙන් රූප සමුදය රූප නිරෝධයේ කුබ්බන්තේ අපරන්තේ කුබ්බන්ත අපරන්තේ කියන ආකාරයට රූපය නිරුද්ධ වෙ නැති අහගෙන රූප නිරෝධ ගාමී ප්‍රතිපදා කියලා කියන්නේ සම්මා දිට්ඨිය කියනකොට මේ සතර මහා ධාතු සහ උපාදාය රූපයි කියන පිට සත්වාකාරයෙන් ඒ ස්වභාවයෙන්ම දකින්න තැන්ට මනස ගත යුතුයි කියන එකයි සම්මා දිට්ඨිය. ඔකට මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ඒ মানে එතකොට මහා භූත සහ උපාදාය රූප ටික ඇත්ත ඇටි දැක්ක යුතුයි. ඒක දකිනකොට අවිද්‍යා කර්ම තණ්හා ආහාරෙන් හටගatti කියලා අපම මෙනේ කරන් දුන්නා ඒ ටික ඉදීම තියෙනවා. මොකද ඔයගොල්ලන්ට උපාදාය රූප ටික බලන් යනකොට මේ චිත්තචෛතික ටිකයි මහා භූතයි නිසයි මේක බල හැදිලා තියන්නේ කියලා තේරෙනකොට අර හේතු ටික තමයි ඒ තේන්නේ. ඔන්න ඔය ටික දැක්ක ඉතින් ගොඩක් නෙමේ මුළු ජීවිතේම සහවතින් ඔය ටික. දැන් මෙන්න මේ ඇත්ත දැක්ක දවසටයි දිට්ඨි සම්පන්න වෙන්නේ කියලා අපි ඉගෙන ගත්තානේ. දැනගත්තා. ඒ කියන්නේ කල්යාණ මිත්‍රස්ව සද්ධර්ම ශ්‍රවණයකින් ධර්ම සාධක ලැබෙනවා. ඊට පස්සේ අපි ගාවින් එකතු වෙන්න ඕන කාරණා දෙකකුත් තියෙනවා. ඒ තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි යොමුසමනස්කාරය. ධර්මානුධර්ම ප්‍රතිපත්ති සහ යෝනිසෝ මනසිකාරය කියන තැනදී ධර්මානුධර්ම ප්‍රතිපත්ති කියන සීල සමාධි දෙක. සීලයක පිළිපදලා නීවරණ ධර්ම තුනේ චිත්ත සමාධිය කෙනා කෙනා හුරු කරගන්නත් ඕනේ. සම්මා දිට්ඨිය පෙන්වන්නේ නැතු යෝනිසෝ මනසකාරය කියන තැනකින් මෙතන දිපෙන්නේ මේ අහගත් දර්ශනය විතරක් එයාට ගන්න බෑ අයියේ නෑ. නීවරණ ධර්ම වැඩි. ඒ නිසා යෝනිසෝ මනසකාරය කියන්නේ දැනට එයාට උපායයක් කරන්න වෙනවා. පාය කරන්න කියන්නේ මොකද්ද? යෝනිසෝ මනසකාරය කියන්නේ මොකද්ද? යෝනිසෝ මනසකාරය කියන්නේ බලන්න එක එක නා හයියෙන් තමන් තමන් ගන්න ගන්න විදිහට යෝනිසෝ මනසකාරය කියන්නේ මොකේද? ඈ කියපු දේ නැවත නැවත කියනවා. සාර්ථකයි
කියන්නේ.
කුසලයේ වැඩි දියුණු විදිහට පවත්වා. කුසලයේ වැඩි
දියුණු
විදිහට තව. ඈ. හත්තේ තේකේ බලන්න. සමදි දර්ශනාව. ඔක්කොම වචන හරි. නම් තෝක යෝනිසෝ මානසිකහරය කියන එක අර්ථයක්වන්න දෙන්නේ ඒක වෙන අර්ථයෙන් මිසක වචනකින් නෙමෙයි. මම දුක දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ කියන හතර මෙනෙහි කිරීමයි කියලා කිව්වොත් ඒක වැරදිද? හරි. හොඳයි. මේ ශරීරයේ අසුබ වශයෙන් බැලීම කියලා කිව්වොත් ඒක වැරදිද? නැත්නම් අනිත්‍ය වශයෙන් හිතීම කිව්වොත් කරා. එතකොට වචන වලින් කියන්න ගියොත් මේ වචනේ විතරක් කිව්වහම එතකොට අනිත් වචනේ ඒ වචන විතරක් කියන අනිත් වචන එතකොට වචන වලින් කියන්න ගියාම එකින් එකට කියන්නේ. ඒ හින්දා අර්ථයකින් කියන්නේ. යම් විදිහයකට හිතනකොට මූපං ආශ්‍රව ධර්ම උපදීනං උපං ආශ්‍රව ධර්ම වැඩේන මේකට කියලා යෝනිසෝ මනසිකාරය කියලා. නේද? යාරදී එනකේ අම්බලිය අවධානයෙන් ඉන්නවද කියලා. යම් විදිහකට හිතනකොට උපං ආශ්‍රව ධර්ම වැඩේ නම් නූපං ආශ්‍රව ධර්ම උපදින ඒ හිතන හැම ක්‍රමයකටම කියන අයෝනිසෝ මනසිකාරය. යම් ක්‍රමයකට හිතනකොට උපං ආශ්‍රව ධර්ම දුර වේ නම් නූපං ආශ්‍රව ධර්ම නූපදීන ඒ හිතන ඕනෑම ක්‍රමයක් අයිති මොකද්ද? යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය මොකද්ද කියලා කවුරු හරි අහුවොත් ඕගොල්ලෝ යෝනිසෝ මනසිකාරය පදබ්බේඥාන්ජනයන්ගෙන් උත්තර දෙන්න එපා. තේරුණේ? හේතුවකින් උත්තර දෙන්න එපා. එහෙම දුන්නොත් වැරදි. වැරදි නෑ. එතකොට අනිත් කෙනාගේක යෝනිසෝ මනසිකාරය නෙවෙයිද? අනිත් කෙනෙක් හිතන යෝනිසෝ මනසිකාරය නෙවෙයිද කියලා ප්‍රශ්න ආවා. අපි අර්ථයකින් උත්තර දෙනවා. මොකද්ද? නූපං ආශ්‍රව ධර්ම නූපදීනම් උපං ආශ්‍රව ධර්ම දුරු වෙයින ඒ විදිහට යම් හිතීමක් තියෙනම් කොතනක ඒ ඔක්කොම අයිති මොකේද? යෝනිසෝ මනසිකාරය. මෙතනදී ධර්මානුධර්ම ප්‍රතිපත්ති යෝනිසෝ මනසිකාරය කියන තැනකින් පෙන්වෙන්නේ මේ යෝනිසෝ මනසිකාරය කියන එක මේ දර්ශනේ සාක්ෂාත් කරගන්න ඕන විදිහකට හසුරවන්න පුළුවන් මනස කියන එකනේ. විදර්ශනා ඥානයේ කියන්නේ මේ යථාභූත ස්වභාවය තාම බැරුව වෙන්න පුළුවන්. නමුත් සීලයක පිළිපදලා සමතකම තමක් වඩමින් මේ නාම රූප ධර්මයන් හෝ බලයි. ඈ එහෙම නැතිනම් අනිත්‍යම හෝ මෙනේ කරන්නම් දුකින් හෝ මෙනේ කරන්නම් අනාත්මත හෝ මෙනේ කරන්නම් අසුබෝධයෙන් හෝ බලයි. මේ හැම එකක්ම යොදසෝ මනසකාරය. ඒ යෝගාවචරයට නැත්නම් මේ දර්ශනය දකින්න කෙනාට කුමන තැනකින් වුණත් කෙලෙස් දුරු කරන විදිහට මනසිකාරය කළා එන්න පුළුවන් කියන එකට ඉඳ කියලායි යෝනිසෝ මනසිකාරය කියන වචනේ අර්ථ දක්වලා තියෙන්නේ. එතකොට යෝනිසෝ මනසිකාරය කියන්නේ මෙන්න මේකයි මේ tikai කියලා විතරක් උදේ ඉරවෙන්න ඕනේ නැහැ. හැම වෙලාවෙම තමන්ට බය නැතුව හිතිය හැකි තමන් භාවනාවක ඉන්නේ. නිවන් මාර්ගයේ ඉන්නේ කියන එක මොකද යම් විදියකට මෙනෙහි කරනකොට ඕගලන්ට තේරෙනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, ධිට්ඨිආශ්‍රව, අවිද්‍යාශ්‍රව කියලා ආශ්‍රව ධර්ම හතරක් තියෙන්නේ. මේ ආශ්‍රව ධර්ම නූපන්නේක උපදින, උපන්නේක වැඩෙන විදිහටද මම මේ හිත ඉන්නේ. මේ ධර්මතා හතර උපන් එකක් තියෙනවා, දුර වෙනවා, නූපන් එකක් තියෙනවා, නූපදිනවා නේද මේ විදිහට හිතනකොට කියලා රළු විදිහට ওই දෙපැත්ත බෙදාගෙන හැම වෙලාවෙම උපන් ආශ්‍රව ධර්ම ටික දුර වෙලා නූපන්දී නූපදේ විදිහේ ඕනෝ මානසිකාරයක ඉන්නේ. ඔගොල්ලෝ හැම වෙලාවෙම භාවනා කර කර ඉන්නේ. මෙන්න මේ ධර්මානුධර්ම ප්‍රතිපත්ති සහ යෝනිසෝ මානසිකාරය කියන තැනකින් අපිට උපායන් තියෙනවා. මොකද අර දැන් මහ භූත රූප සහ උපාදාය රූපයි කියලා කිව්වොත් අපිට දැන් ගැඹුරු ඉන්නේ පේන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. සීලයක පිළිතුර සමත සම්පතහනකින් හිත වඩමින් අපිට යෝනිසෝ මනසිකාරී ඉගෙනගත්තු දැනගත්තු විදිහකට පවත්තන්න පුළුවන් නම් එක තැනක ඇත්වාගෙන ඉඳගෙන නෙමෙයි. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතරේදී වගේ මෙහෙම ටික 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 කළොත් මොකද වෙන්නේ? ඔගොල්ලෝ කල්යාණ මිත්‍ර සත්‍යම ශ්‍රවණය උත්තරේ ලැබිලා තියෙනවා. මෙන්න මේ ඇත්ත රූපේ දැකපු දවසටයි රූපේ පිළිබඳ වැරදි දැකීම සහ ඇලීම බැඳීම නැති වෙලා දැන් දුකක් නැති වෙනවා, මත්තේ දුක් ඇති කරන රූපේ හදන එකක් නැති වෙනවා කියලා දන්නවා. ඒ දුක්ඛ නිරෝධය සඳහා රූපේ පිරිසිදු දකින්නයි මේ යන්නේ කියන උත්තරය ඔයගොල්ලෝ තියෙනවා. ඒ තියාගන්න රූපය මේ ධර්මානුධර්ම ප්‍රතිපatti යෝනිසෝ මනසිකාරය කියන ටික ඔයගොල්ලෝ කරනකොට නීවරණ ධර්ම අඩු වෙනවා. නීවරණ ධර්ම දෙක. මේ නීවරණ ධර්ම අඩු වෙනකොට නීවරණ ධර්ම දුර වෙනකොට ඔයගොල්ලන්ට හොඳට අපහාසයකින් තොරව සීකිරි මාත්‍රයක් විතර යෝනේ මේ ඉගෙනගත්ත අහගත්ත මහභූත රූපේ සහ උපාදාය රූපේ කියන ටික සීකිරීම විතරයි අවශ්‍ය. ඒක ඇත්ත හොඳට පුද්ගල භාවයේ නැකිලා හිතට අද දැනෙන මේ පුද්ගල ගතිය නැකෙනවා ටිකට නැකෙන්න. රූපේ ගතියේ මේ විදිහට හිතන දැනෙන මට්ටමක් වෙන දවසක් එදාට ඒ රූප ටික මහ භූත රූපයක නිබඳ උපාදාය රූප ටික හැදෙන මේ චිත්තජයසික ටික නිතයි නා. මේ චිත්තජයසික ටික මෙතෙන් තාවේ කොහොමද කියන එකට උත්තරේ එනවා ඕගොල්ලන්ට. ඒ තමයි මේ වගේ සිද්ධියක් නිසා පෙර ඇත්තම දන්නා කම ඇති කරගත්ත බැරි දැකීම හා කෙලෙසේ නිතයි අද මෙතෙන් තාවේ කියලා මේ උත්තර ටික උඩහට පහතට ගෙනියන්න පුළුවන් කරගන්න. එතකොට මතකින් දකින්නවටත් වඩා වැඩි ජයග්‍රහණ නුවණැති මොගලන්ට මේ නාම රූප දෙකත් පටිච්ච සම්පද ධර්මයකින් දකින්නවා. අනේ දැකීමේදී සක්කාය දිට්ඨිය රූපේ සත්‍යයක්ද, රූපේ ඇතුළු කරගෙන සත්‍යයක් ඉන්නවද, ආත්මයක් කියනවාද, ආත්මය නිසා පෞතිනවද, රූපේ රූපය නිසා ආත්මය පෞතිනවද කියලා ඔබේ චිත්තක පිටින්. මොකද රූපය කියන එක හොඳටම දකින්නවා, අතීත රූපත් දකින්නවා, අනාගත රූපය හැදෙන හැටි දකින්නවා, වර්තමාන රූපයත් දකින්නවා. ආයේ මේ ඥාත ඉඳ නැහැ මුකුත්ම රූපය ආරම්භය සැකයක් ඉඳ ඉඳ ඔයවත් ඇයි යන්තා රූප තිබුණා නම් අතීතයේදී ඒව හැදෙනෙත් මෙහෙමයි කියලා දකින්නවා, අනාගත රූප හැදෙනවනේ ඒවත් මෙහෙම දකින්නවා, අදදන් තියෙන රූපයක් තියෙන එකත් මෙහෙමයි කියලා දකින්නකොට රූපය ආත්මයෙන් හෝ රූපය ඇතුළු කරගෙන ආත්මයක් හෝ ආත්මය ඇතුළු කරගෙන රූපයක් හෝ රූපය හිතා ආත්මයක් හෝ දකින්න ඔගේ සිද්ධිය වෙන්නේ නැහැ. අපිට සම්පාද ධර්මයක් එයා දන්නේ රූපයක් රූප සමුදයක් රූප නිරෝධය රූප නිරෝධ සාමය ප්‍රතිපදාවක් කියන තැනකින් මේ දර්ශනය දකින. දර්ශන විසුද්ධිය ඇති වෙන්න කිව්ව හැකි ඔබගේ දර්ශන විසුද්ධිය කොපමණද? මම රූපයක් රූප සමුදය රූප නිරෝධය රූප නිරෝධ ගන්න ප්‍රතිපදාවක් දක්වලා දර්ශන විසුද්ධියට පත් වෙනවා කියලා කියයි. විචාරකම්. එතකොට ධිට්ඨි සම්පන්න වුණා කියලා උනේ වෙන මොකුත් නෙමෙයි, සත්‍ය අවබෝධයක්. රූපී ඇත්ත ඇති හැටි අවබෝධ කරගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සත්තරන් සූත්‍රයෙන් යම රූපේ රූප සංගේ රූප නිරෝධේ රූප නිරෝධ ගාමී ප්‍රතිපදා දකින්නවා නම් රූපය රූප සංගේ රූප නිරෝධය දතව රූපේ නිරෝධ කිරීමේදී යම පිළිපරණා මේ ලෝකේ සුපටිපන්න අන්න සුපටිපන්නය කියන්නේ මොකද්ද කියන එක පෙන්වන විදිහට නේ යම සුපටිපන්න නම් තේමස්මින් ධර්ම විනය ගාදත් එයා මේ තාපදී දැකගෙන සිටින කෙනෙක් මේ පැවිදි සතාවක් නෑ මේ ධර්මතාවය එයා සුපටි කරනවා. එතකොට ඒ නිසා මට මතක් කරන්න තියෙන්නේ අපිට ඇත්තටම උත්සාහවත්ව සිත සම්පන්න වෙනවා කියන එක අමාරු නෑ. අපි එක එක දේවල් ඉගෙන ගන්නවා නේද? හොයනවා හොයලා ඉගෙන ගන්නවා. දැන් ලෝකේ දේවල් උපාදීකට අරගෙන කිව්වොත් පොතක් ලියන්න ඕන කිව්වොත් ඒකට දේවල් කොච්චර අපි හොයනවාද ඉගෙන ගන්නවද නේද? ඒ වගේ මේක තමයි උපාධියෙන් අතර හොඳම උපාධිය. පුළුවන් නම් මෙන්න මේකට ඉගෙන ගන්න. ඒ කියන්නේ ඔයගලන්ට තියෙන රූප ටික වෙන වෙනම රූප 20ට එක එක රූපේ රූප වෙනම තේරුම් ගන්න පුළුවන් නම් ඒ අවබෝධය තියෙන තරමට කෙලෙස් දුරු කරගන්න හොඳට පහසුයි. මහා භූත රූප කියන්නේ මොකද්ද? උපාදාය රූප කියන්නේ මොනවද කියලා ඉතල උපාදාය රූප ටික තේරුම් ගත්තාම ඔබලු ඊට පස්සේ ධර්ම උපාදාය රූප කියන්නේ මොනවද? මේ මහ භූත රූපය අසුරු කරගෙන පවතින චිත්තජයසික ටික නිසා ප්‍රකට වෙච්ච රූප. දැන් අපි කියමු ඇහැ ගන්නකො මැරිච්ච කෙනෙකුගේ නැත්නම් මලමිණියක ඇහැ තියෙනව යන ගණේ යනවා. එතකොට මැරිච්ච කෙනෙකුට රූප පේන්නේ. ඒ මොකක්ද? චිත්තජයතික ටික නැතිගෙන. අද්ද කෙනෙකුට රූප පේන්නේ. ඇයි? ඇහැ නැති නිසා, චක්කු ප්‍රසාද නැති නිසා. එතකොට ඒකෙන් පේනවා රූපය කියන එක නැතුවත් පේන්නේ. චිත්තජයතික ටික නැතුවත් පේන්නේ. දෙකම ඕනේ. ඒ වගේ මේ ඇහැ කියන එක හැදෙන්න නම් මහ භූත ටික නැතුව චිත්තජයසික ටික විතරක් තිබුණත් හරියන්නේ නැහැ. චිත්තජයසික ටික නැතුව මහ භූත තිබුණත් එතකොට මේ ධර්මතාව දෙකම තියෙනතෝ මෙන්න මේ විදිහටයි උපාදාය රූප තියෙන ඒවා ඔක්කොම හැදිලා තියෙන්නේ කියලා බලාගන්න. එතකොට තව ප්‍රශ්න දැන් රූප ශබ්ද ගන්ධ රස පුට්ටබ්බ කියලා බාහිර රූප ටිකක් තියෙන්නේ. ඕවත් උපදයි. එතකොට ඒව හැදලා තියෙන මහ භූතයි විත්‍යජයසික ටිකයි නිසා දැන් මේ තියෙන ගස් පොළන් ගෙවල් දුරවල් මේ ටෙලිෆෝන් උපදයි රූප නේවත් නේද? ඒක රූප හැදිලා තියෙන්නේ මහ භූතයි චිත්තජයතික ටිකයි නේද? දැන් ඒව උපාදාය රූපයක්ද නැද්ද? උපාදාය රූපයක් නේ. ඇහැට පෙනෙන වර්ණ සතහන උපාදාය රූපයක්. ශබ්දේ උපාදාය රූපයක්. ගන්ධේ උපාදාය රූපයක්. දැන් මං කිව්වා උපාදාය රූප කියන ටික තියෙන මහ භූත සහ චිත්තජයතික කියන දෙකම නිසයි කියලා නේ. ඇයි ඔයගොල්ලන්ට ප්‍රශ්න නැද්ද ඒකට? ඇයි ස්වාමීන් වහන්සේ එතකොට මේවට කියලා තියන්නේ මහ භූත සහ චිත්තජයසික නිසානි කියලා අහන්න එපා යන්න. ඇත්තටම බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ටික හම්බ වෙන්නේ මහ භූත සහ උපාද මහ භූත රූපේ සහ චිත්තජයසික ටික නිසා. ඒ මොකද ඒක හැබැයි ඍජුව නැහැ වක්‍රාකාරව කියලා. මහා භූත සහ චිත්තජයසික ටික නිසායි ප්‍රසාද ටික හැදිලා තියෙන්නේ. මේ ප්‍රසාදයේ චක්කු ප්‍රසාදයේ නිසායි මේ බඳු රූපයක් හදන්නේ. දැන් මම රතු පාට කණ්ණාඩියක් දාගෙන බිත්තිය දිහා බැලුවා. කවුරුරේ හවුත් බිත්තිය රතු පාට වෙලා තියෙන අර රතු පාට රූපේ බිත්තිය රතු පාට වෙලා තියෙන වෙච්ච එක හැදුනේ කොහොමද කියලා හවුත් කියන්න වෙන්නේ මොකද මට? කන්නාඩිය ගැන මිසක බාහිර හේතුවක් කිව්ව හැකිද ඒකට? ඒ වගේ මේ ඇහැ නිසා නම් මේ බොදු වර්ණ සතහන හැදෙන්නේ, ඇහැ නිසා නම් වර්ණ සතහන හැදෙන්නේ, ඒ පේන වර්ණ සතහනට ප්‍රත්‍ය ටික වර්ණ සතහනට හේතු ඇහැ හැදෙන්න තියෙන හේතුවම කියන්න වෙනවා මිසක දෙන හේතුවක් නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ පංච උපාදාන ස්කන්ධේ රූප උපාදාන ස්කන්ධේ අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හැදෙලා කියලා කියන්නේ. දැන් මේ දෙයට වර්ණ සතහනට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මොකද? අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හැදෙලා කියලා කියන්නේ. ඒ පෙන්වන්න හේතුව වෙන මොකද නිසානේ? ඇහැ තියෙන හින්දායි රූප වෙන්නේ. ලෝකයට වඩා මේ දර්ශනය ගොඩක් වෙනස්. ලෝකයට ලෝකයේ අධ්‍යයනයේ තියෙන රූපය අපේ ඇහෙන් දකින්නවා කියලානේ. ඇහැ තිබුණත් නැතත් රූප තියෙනවා. දකින්න ඉස්සෙල්ලත් තිබ්බ දැක්කයන් පස්සෙත් තියෙනවා. තියෙන රූපේ තමයි ඇහෙන් දකින්නේ කියලා. ඕක තමයි ලෝකේ දර්ශනය. ලෝකෝත්තර දර්ශනය නැත්නම් බබ්‍යත්මුන ශරීරයෙන් ලෝකේ බුදුජානනාත් දෙන්නේ බුදුජානනාත් විතර කරන්නේ නැහැ. දකින්න ඉස්සෙල්ලා තිබ්බනේ මේ දැක්කයන් පස්සේ තියෙන මේ අවස්ථාවක තියෙන දෙයක් දැක්කම ඇහෙන් රූපයක් හදලා ඉන්නවා කියන්නේ. අවිද්‍යා කර්ම සංහා ආහාර කියන ප්‍රතිපත්තිය නේද? දැන් මෙතෙන්දී මතක් කරන් අපි ඒකත් ගොම් මුත්‍රේ ගැන ටිකක් කතා කරමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්‍රවර්ති රජ කෙනෙක් වෙනවටත් වඩා දිව්‍ය ලෝක යනකට වඩා ප්‍රඥෙක් වෙනවටත් වඩා මෙන්න මේ ඇත්ත දකින්න මත්තමක් හදා ගන්න පුළුවන් නම් කෙනෙක් ඒක පොඩක් වටිනවා කියන්නේ. මේ වගේ ඇත්තක් දකින්න තැනකට පත් වුණොත් කෙනෙක් එයාට ගෙවිච්ච දුකම හිමාල පර්වතයේ ඉතුරු වෙච්ච දුකම මොන්නේට පතක් වුණා ගල්කට හතක් කියනවා ඒ තරම්. එතකොට මේ පින්වතුන්ට තියෙන්නේ සීලයක පිළිපදින තුරු සමාදන් වුණා වගේ සීගත්ත මොකද චිත්ත සමතයක් ඇති කරගන්න. චිත්ත සමතයක් ඇති කරගන්න මොකටද? මෙන්න මේ ඇත්ත දකින තැනට මනස යන්න. මේ ධර්මතාවය හෝ හිතමි. එහෙම නැතිනම් සම්මන්ත මන්ත්‍රී යෝනිසෝ මනසිකාරී කියලා උපං ආස්ව ධර්ම ගෙවෙන නූපන් ආත්ම ධර්ම නූපදින විදියට හැම වෙලාවෙම හිත හිතා ඉන්න පුළුවන් නම් කෙනෙක්. ගෙදර ගොරෙන් භාවනාව කියලා එකකට හිර වෙන්න එපා, කොටු වෙන්න එපා, ඇස් දෙක වහගෙන ඉන්න එපා. බුද්ධ කූරු ගාද්දි, පොලිටික ගාද්දි හැම වෙලාවකම නිවන් දකින්න විදියට ජීවත් වෙන ක්‍රමයක් හොයාගන්න. අදාළ අර උත්තරේ ගන්න යම් විදියකට හිතන උපං අකුසල ධර්ම දුදු වේ නම් උපං ආත්ම ධර්ම ගෙවෙන නූපං ආත්ම ධර්ම නූපං ආත්ම ධර්ම නූපදීන උපං ආත්ම ධර්ම ගෙවෙන ඒ විදියට හිතන ක්‍රමය කුමන ආකාරයකට හරි තමයි නිතරම හිත හිතයි සීලයක පිළිපදින මේ ටික කරනකොට නීවරණ ධර්ම සිදු වෙනවා. කලින් කලට අපි බණ ඇසී යුත්තේ කල්යාණ මිත්‍රයතුව සත්‍යමස්සෝනේ කලින් කලට ආපෝපය කරගන්න දෙනවා. මොකද එතනින් ලැබෙන්න ඕනේ උත්තරේ වෙන මොකුත් නෙමෙයි. ඕගොල්ලෝ හිතන ටික නෙමෙයි. ඕගොල්ලන්ගේ සීලයක් නෙමෙයි. ඒක යම් යම් අඩුපාඩුවක් තියෙන එකත් අහගන්න. නමුත් ඒක පුද්ගල හැකියාව කෙනා දක්ෂ වෙන්න ඕනේ නූපං ආශ්‍රය ධර්ම නූපදින උපං ආශ්‍රය ධර්ම ගෙවෙන විදිහට මනස හසුරුවා ගන්න එක එක විදිහට සීලේ පිළිපදන්න තමයි දක්ෂ වෙන්න ඕනේ. කල්යාණ මිත්‍රයෙකු සද්ධර්ම ශ්‍රවණය කියන දෙකෙන් නැවත නැවත ගුණ වෙන්නේ මේ ටික මෙයා මෙහෙම සපයන්න සපයන්න ඉති රූපං ඉති රූප සුරම්භී ඉති රූප සත්තංගෝ මේ රූපයයි මේ රූපය ඇතිවීම මේ රූප නැතිවීමයි කියන ටික පැහැදිලි කරගන්න. ඔය ටිකයි පොලිස් වෙන ටිකට. මේන් ඕගොල්ලෝ හිත වඩන ගමන් විටින් විට කල්යාණ මිත්‍රත්ව වර්ධම්මත් වෙනට සම්බන්ධ වෙනවා. මේ එතනින් ලැබෙන්න ඕනේ අර ටික. එතකොට විදර්ශනා ඇත්ත නොදකින ඕගොල්ලන්ට ඇත්ත පෙන්නවා වගේ වැඩක්. මොකද මෙහි නීවරණ ධර්ම දුරු වෙච්ච මනසකින් ආයෙත් අහනකොට තව ටිකක් හොඳට වෙනවා. ආයත හිත වඩන ආයත ඔහොම කරනකොට මේක තමන්ගේ දැක්මක් බවට පත් වෙනවා. එදාට පරපක්ෂ රහිතයි කියලා කියන්නේ අනුන්ගේ සම්බන්ධය අතහැරෙන්න පුළුවන් එදාට. කල්යාණ මිත්‍රත්ව සද්ධර්ම ශ්‍රවණය කියලා නැවත නැවත සම්බන්ධ කරගන්න නැතුව තනියම යන්න පුළුවන් එදා. මේක දැකපු දවසට ආස්ත්‍යක්ෂය දක්වාම මේ දර්ශනය තනියම වඩා ගන්න පුළුවන් මට්ටමට එනවා. එතෙ මේ ධර්මතා හතරම ඕනේ කියන එක මතක තියාගන්න කල්යාණ මිත්‍රත්ව සද්ධර්ම ශ්‍රවණය යෝනිසු මනසකාරී ධර්මම ධර්ම ප්‍රතිපත්තිය සීලයක පිහිටලා සීල සමාධි දෙක තියලා නොවනේ මෙනේ කරනවා කියන දෙකෙන් විතරක්ම යන්න බෑ. මේ හතරම ඕනේ අපිට යනවා. හතරෙන් මුලින්ම මේ දෙක ලැබුණ මේ ටික පුරෝණ ගමන් ධර්මානුගතව යෝනිසු මනසකාරී පුරෝණ ගමන් නැවත නැවත සම්බන්ධ වෙන්න යනවා. ඒකෙදි මොනවා මොනවා හරි හම්බෙලා හරියන්නේ තමන්ගේ යන ඉලක්කයක් තියෙන. එයා නිතරම කල්යාණ මිත්‍රත්ව සද්ධර්ම ශ්‍රවණය කියන තැනට ගොනු වෙන්නම තමන් ඉලක්කයට එයා යන පරියායයි. රූපයත් රූපය ඇතිවීම නැතිවීම දකින්න තැනට නම් යන්න ඕනේ. ඒක ඒ ටික පොලිස් කරගන්න නිතරම හොයන්නේ. බුදු දේවල් වුණේ කෙනෙකුට එක. එක පරියායක් ගත්ත එයා අපි ඔයගොල්ලෝ මුළු සාසනයේම අවබෝධ කරගන්න ගිහිල්ලා හින්දා මේ ප්‍රශ්නේ තියෙනවා. ඔයගොල්ලෝ නිවන් දකින්න කියලා මුළු සාසනයේම රූපයත් වේදනාව සංඥාව සංකාරයේ විඥානයේ ඊට පස්සේ එකතු කළ පංච උපාදානස්කන්ධයෙන් ඇහැයි රූපයයි චක්කු විඥානයයි කනයි ශබ්දයයි රූප විඥානයයි ඕවා ඔක්කොම ටිකයි අටලොස් ධාතුව කියලා දෙන එකකුයි ඕවා එකින් එකයි ඊට පස්සේ මේ ඔක්කොම හොයනවා හොයනවා අදිනවා බලනවා නේ ප්‍රශ්නයක් නෑ. නමුත් ඔයගොල්ලෝ දන්නේ එක තැනක් ඉලක්ක කරගෙන ගියාම ඔක්කොම ටික අහු වෙලා අන්තිම දෙතෙන්ට යන්නේ. නමුත් ප්‍රතිපදාව පහසුයි. අපි එහෙම නැහැ. අපි නිවන් දකින්න කියලා ඊගාවත දකින්න තව ස්කන්ධ ටික හොයනවා. ඊගාවත ආයතන හොයනවා. ඊගාවත පටිච්ච සම්පදාය හොයනවා. ඊගාවත චතුරාර්ය සත්‍ය හොයනවා. ඒ හින්දයි ඔයගලන්ට දරිවලක් තියෙනවා. ඉලක්කයක් නෑ. ඔයගොල්ලෝ එක්කෙනෙක් හිතාගත්ත කියන්නේ මම රූපය රූපය ඇතිවීම නැතිවීම විතරක් අවබෝධ කරගන්න. ඊට පස්සේ කල්යාණ මිත්‍රාසුර සද්ධර්ම ශ්‍රවණය කියන ටික ඔතනකින්ද ලැබෙන්නේ ඔක්කොම ටික පටල ගන්න හැම එකක්ම ඕනේ. මේ රූපයේ රූපය ඇතිවීම නැතිවීම කියන කාරණාව හොත්තට පැහැදිලි වෙන්න ඕකමයි හැකිරේ. රූප කියන්නේ මොනවද? ඒ වැටීමේ කොහොමද? මහබුත් කියන්නේ මොනවද? උපාදාය රූප කියන්නේ මොනවද? ඒක පැවතුනේ කොහොමද කියලා ඔය ටිකම. ඒකට පුබ්බන්ති ඥාන ඔය ඔක්කොම ගොනු වෙලා යනවා. මොකද පටිච්ච සම්පදායට වැටුණාට පස්සේ ඔක්කොම ටික එනවා. ඔය ටික විතරක් මෙයා පොලිස් කර කර පොලිස් කර කර හිතවඩ. සීජයක පිටල කමත කමතාවක් හිතවඩනේ යෝනික මනිකාරයේ පවර්තනේ. ආයෙත් කොතනක හරිය කවුරු හරිය ගොඩක් නැන්නේ මේ රූපේ ගැනම ඉලක්කේ. රූපේ ගැනම බලන්න. ආයෙත් හිතවඩන. මෙහෙම 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 කළොත් වැඩි කල්යයක් නැතු ඕගොල්ලෝ රූපේ පිළිබඳ අවබෝධ වෙන්නේ නැති වේද? අවබෝධ වෙනවා. අපි වේයකෑ වගේ රූපේ වුණ ටිකක් කළා හිත වඩලා රූපේ ටිකක් මෙනෙහි කරන ඊට පස්සේ ඒක අතහැරලා දැම්මා ආයෙත් වෙන එකක් අල්ලගන්න ඒක දැන් හිතනවා ආයෙත් එකක් අල්ලලා ඒක කෙරුවා ආයෙත් ඒක අල්ලලා දැම්ම තව වෙන කැල්ලක් එනවා. ඔයගොල්ලන්ගේ ප්‍රතිපදාවක් නැ නේ වැඩෙන්නේ. අඹ ගෙලියක් කෑවල චුට්ටක් පැත්තකට දැම්ම තව එකක් ගන්නවා. ඈ ඒකේ චුට්ටක් කෑවල පැත්තකට දැම්ම තව එකක් ගත්තා වගේ වැඩක් නෙමෙයි කරන්නේ. මේක නොවැඩෙන්න හේතුව මෙච්චරත් ඔයගොල්ලෝ උත්සාහවත් වෙනවා දහම සුවපත් නම් ඇයි මේක වෙන්නේ නැත්තේ කියලා බලන්න. මොකද කියන්නේ අර මං කියන්නේ හැමදාම කාව කාපු දැනුමක් අපිට තියෙනවා. නොදන්න දේකුත් නෑ, දන්න දේකුත් නෑ. නමුත් එහෙම නෙමෙයි. කෙනා කෙනා තමන්ගේ චරිතයට අනුව එක ක්‍රමයක් තෝරගන්න. බලන්න එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ ස්වාමීන් කතා කිව්වම දැන් අර සුසීම සූත්‍රය එහෙම කියවලා බලන්න. කෙනෙක් කියනවා මේ ශාසනයේ දර්ශන සිද්ධිය ඔබ වහන්සේ දැක්කේ කොහොමද? මම සතර මහා ධාතුව සතර මහා ධාතු ඇතිවීමත් නැතිවීමත් දක්වා දර්ශන සිද්ධියටපත් වුණා. තව කෙනෙක් කියනවා මම පංච උපාදානස්කන්ධයත් පංච උපාදානස්කන්ධය ඇතිවීමත් නැතිවීමත් දක්වා දර්ශන සිද්ධියටපත් වුණා. මම රූපයත් රූපය ඇතිවීමත් නැතිවීමත් දක්වා දර්ශන සිද්ධියටපත් වුණා. එහෙනම් එක පරියාය. බුදුහාමුදුරු දේශනා කරන්නේ හැමෝගෙම එක ඇත්ත සමන් ආපු ක්‍රමයෙන් කියන්නේ. අද අපිට කියන්නේ කි දැරිය රහත්ජයසර අපිට කියන්න ක්‍රමයක් නැති. ඇයි? ඔක්කොම ක්‍රමවල. නමුත් තේරුම් ගන්න එහෙම යන්න බෑ. මේකේ මේ කාරණාව තේරුම් ගන්න ඕනේ. එක දෙයක් තේරුම් ගන්න. ජීවිතේ ටික කාලයකට මේ ඕනෑමට උඩ හැම දෙයක්ම ගන්න බදා ගන්න එකත් එක්තරමටක තෘෂ්ණාවක අපි දැයීමකටපත් වෙනවා. දැයීමකටපත් වෙන්නේ එකක් තුලේ මුඩට ගියාමයි. නමුත් එතකොට අපි ක්‍රමයේ දන්න ඒක සිල්ලක්. ඒ හින්දා එක ක්‍රමයක් මොකක් හරි ජීවිතේට තේරුම් ගන්න. එදා ඉඳලා මේ ධර්මතාවයේ සත්‍යය හොයන්නයි යව උත්සාහවත්. ඔක්කොම නේ අපි කියන රූපේ කියන්නේ රූපේ මහ භූත රූපේ කියන්නේ මොකද්ද? උපාදාය රූපේ කියන්නේ මොකද්ද? ඒක ඇති උනේ කොහොමද නැති උනේ කොහොමද කියන ටික දකින තැන තමයි මගේ මනස මං ගන්න ඕනේ. කියලා ඉලක්කයක් තියාගත්තා. සීලයක පිහිටනවා, සමතකම තහනක් වඩනවා, උපං ආශ්‍රව ගෙවෙන නූපං ආශ්‍රව නූපදෙනිදි යොමුතු මන්තර නිතරම පවත්තලා ඔක්කොම දේශනා අහන්නේ සද්ධර්ම ශ්‍රවණය කල්යාණ මිත්‍ර ඇතුළ කියන දෙකට සම්බන්ධ වෙන්නේ මොකද්ද? මෙයාගේ මේ ප්‍රශ්නේ දෙහා. ඔච්චර. ඊට පස්සේ එයා ඒ පරියය කෙරොල්ලට ගිය දවසට එයාට නුවණක් එයි යම්තා රූප තියෙන ඔක්කොම රූප ටික දැන් ඇහැ කියන්නේ මොකද්ද? රූප කියන්නේ මොකද්ද? කන කියන්නේ මොකද්ද? ශබ්ද කියන්නේ මොකද්ද කියලා ආයතන අවබෝධ කරගන්න උනේ මම අවබෝධ කරගන්න නේද තියෙන්නේ. ධාතු අවබෝධ කරගන්න නේද තියෙන්නේ. පංච උපාදාන ස්කන්ධේ රූප උපාදාන ස්කන්ධේ මම අවබෝධ කරගන්න නේද තියෙන්නේ කියලා උත්තරේ කීය. එයා එකතනකින් ගිහින් මේ අපි එකින් එකට මේවා මේ ටිකක් කරනවා අතහරිනවා තව ටිකක් කරනවා අතහරිනවා කියන තැනකින් උට එකක්වත් වෙන්නේ නැහැ. ඒ වගේ ඉස්සෙල්ලාම රූපය මුල් කරගෙනයි පටන් ගන්න තියෙන්නේ. ඔන්න ඔය වගේ ඉලක්කයක් ඇති කරගන්න ඇති කරගෙන ඔන්න ඔය දක්ෂම තැනට ගියොත් ඒ තමයි අපි ලබු ජීවිතේ වටිනාකම ප්‍රයෝජනය ගත වෙන්නේ. ඒක වටිනවා චක්‍රවර්ති රජු දෙවියන් ත්‍ක්ෂණේ තුනට වඩා කියලා බුදුජානක වෙන්නවා. හැමදෙනාම මේ බුද්ධෝත්පාද කාලේ මානව ජීවිතයක් ලැබෙන වෙලාව මේ සඳහා උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා. තේරෙනවද නොතේරෙනවද නැහැ මේ මම ඉතින් කිව්වා දේශනා කරනවා ඉතින් මේ සරල දේ කියේ නැහැ කියලා නම් බයින්නට මේ හැටි නැහැ. මොකද සමහර පිරිසක් ඉන්නවා ඉතින් අහලා දැන් මේක තේරෙනවා මොනවද කිව්වහම ඉතින් ඔපේ තමයි ඒක ඇති හොඳයි නේ.